හොඳයි, හැම දිනාටම පෙරවන් සරණයි. අපි තථාගතයන් වහන්සේටත්, තථාගතයන් වහන්සේ නිසා බිහිවුණා වූ ධර්ම රත්නයටත්, ඒ වුණ ධර්ම රත්නය නිසා බිහිවුණා වූ ආර්ය පුත්‍ර මහා සංඝ රත්නයට নমස්කාරම් নমස්කාරය දෙමි. අපි අද භාවනාවට තෝරගත්තේ ආනේංජ සප්පාය සූත්‍රය. මා විසින් මෙසේ අසන ලදී. එක් කලක් කී භාගතුන් වහන්සේ කුරුරට කම්මස්සදම්ව නම් වූ කුරුරට වැස්සංගේ නියංගමක් වේද ඒ වැඩ වසන සේක. එකල්ලි මනාහි භික්ෂූන් වහන්සේ භාගතුන් වහන්සේ මාන්නේ කතා කළ සේක. පින්වතුන් වහන්සේයි භික්ෂු භාගතුන් වහන්සේට උත්තර දුන්නා. භාගතුන් වහන්සේ මේක වදාලා, මහණෙනි මේ කාමයෝ අනිත්‍ය කෙසේ විනාශවන්නා වූ විනාශවන ස්වභාවයත් ආව මහණෙනි මේ මායාවකින් කරන ලද්දක් වෙන්නේ අඥානයන් විසින් මගේ කියනු ලබන්නා. මෙලව ඇත්තා වූ යම් මනුසකාම ගුණයෝ වෙද්ද, පරලොව ඇත්තා වූ යම් දිව්‍යකාම ගුණයෝ වෙද්ද, මෙලව ඇත්තා වූ යම් මනුසකාම සංඥාවෝ වෙද්ද, පරලොව ඇත්තා වූ යම් දිව්‍යකාම සංඥාවෝ වෙද්ද, මේ දෙකොටස මාර්යාට යටත් වේ. මේ මාර්යාගේ ස්ථානය වේ. මාර්යා දමන කෑමවල මාර්යාගේ කොටු වේ. මේ කාමයන් අරමුණු කොට සිද්ධි හට ගන්නා වූ දැඩි ලෝභයද, ව්‍යාපාදයේද, අන්‍යයන්ට වැඩියෙන් කිරීමයි කියන ද සාරම්භයේදී අකුසලව පවතී. ඒ අකුසලව මේ ශාසනයේ ඉක්මෙන්නා වූ ආර ශ්‍රාවකයාගේ අන්තරාය පිණිස අටලා. මෙතන පෙන්නනවා පාලි භාෂාවෙන් අනිච්ඡා භික්ඛවේ කාම. තුච්ඡං. කාමයේ කියන තුච්ඡං. කාමයේ අනිත්‍යයි, කාමයේ තුච්ඡයි. මුසා, මෝස ධර්ම. අපි දන්නවනේ මෝස ධර්ම කියන එක නේද? දැන් සත්‍යං මෝස ධර්ම නිබ්බාන අනිත්‍යව ලෝක තියෙන දේවල් ඔක්කොම මුසා මෝස ධර්ම. මයා කතමේත මායාවකින් කරන ලද්දක් වෙන්නේ. බාල ලාපන බාලයාගේ වචනයකින් සිද්ධ වුවා වෙන්නේ කියලා. ඉතින් ওই බාලයා විසින් තමයි හරියට අපිට මේ නැති කාමයෝ කියන ඒවා ඇති කරන්නේ. මම මේක කලින් කියලා තියෙනවා. මම විශ්වවිද්‍යාලේ ඉගෙන ගන්න කාලේ මම යාළුවෙක් එක්ක කතා කරගෙන ඉන්නකොට එතන තව යාළුවෙක් ආවා. එයා ඇවිල්ලා කාන්තාවගේ ශරීර කොටාසයක් ගැන එයා වර්ණනා කරන්න ගත්තා. මගේ යාළුවා මන් දිහා බැලුවා, මගේ යාළුවා දිහා බැලුවා. ඒ යාළුවා මගේ යාළුවා දැන් මහාන වෙලා ඉන්නේ. එයා ඉදන් කිව්ව බෝධිසත්වයෝ සහ නරුණෝ කියලා අර මනුස්සයා. එතකොට මම මේ පෙන්වන්න හදන්නේ පාසලක කුඩා දරුවෙක්, අවුරුදු 10ක 12ක කුඩා දරුවෙක්. ඒ කුඩා දරුවෝ මේ භවයේදී ඔයගේ දේවල් ගැන සිතලා නැහැ. නමුත් හිතුණ නැති කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් එයාගේ පන්තියේ ඉන්න ඉහළ පන්තියක දරුවෙක්, එහෙම නැත්නම් එයාගේ පන්තියේ ඉන්න මෝරපු දරුවෙක්. ඔයගේ කතාවක් කිය. කිව්වා මේ කුඩා දරුවට හිතෙනවා මම මේක ඇත්තද කියලා බලන්න ඕනේ. එයා බැලුවෙන් පස්සේ මොකද විඥාණය අතන වැස ගන්නවා. විඥාණය වැස ගත්තා නම් ඉතින් නාම රූප භවපච්චා ජාති දක්වා මේක ක්‍රියාත්මක වෙනවා. එතකොට මෙන්න මේ විදිහට අපිට නැති කාමියෝ කියන ඒවාර බාලයා විසින් අනුකලයි. ඉතින් අපි මේකට පරිස්සම් වෙන්න ඕනේ. ඔය කාමයන් කියන්නේ ධර්මයේ මුවාවෙමුත් ඇති කරන අවස්ථාවක් තියෙනවා. දැන් අපි හිතමු ඕගොල්ලෝ චිත්‍රපටියෙන් බලන්නේ නැතුව ඉන්නවා නේද? ඔන්න එක්කෙනෙක් එනවා ටිකට් පොතක් අරගෙන. අනේ අපේ මේ පන්සලට ආධාර වෙනස අපේ මෙන්න මේ නාට්‍යයක් වෙන්නනවා ඒ බලන්න ඉන්නවා. මේ මොනසේ කල්පනා කරනවා ඉතින් පන්සලට ආධාරයි කියලා කියනවා ඉතින් මේවා එහෙනම් අප්‍රූව් කරලායි කියලා නේද? හොඳ දේවල් කල්පනා කරනවා එහෙනම් ඉතින් මම මේක බලන්න යනවා ඉතින් මේක කුසලයක් නෙමෙයි කියලා. ගියායින් පස්සේ අර කාමසහගත සිතුවිලි ඇතිින් දේවල් වෙනවා. බැලුවා මොකද වෙන්නේ? අර මනුස්සයා අර නැති කාමෝ එයාට ඇති කරා. බාලයා විසින් මේ විදිහට දෙපැත්තෙන් අපිට ඇති කරනවා ඒ කාමෝ කියන්නේ. ඉතින් මෙතන පෙන්නනවා මේ දික්ක ධම්ම කාමා, මේ දැන් තිබෙනා වූ කාමයන්, සම්පරායික කාමයන්, දික්ක ධම්ම කාම සංඥා. මොකද කාම සංඥා කියලා කියන්නේ? කාම සංඥා කියලා කියන්නේ සංස්කාරය නිසා විඥානීය පැවතීමට ඇති කැමැත්ත. ඔගොල්ලෝ යම් කිසි සංස්කාරයක් නිසා විඥානයක් සකස් වෙනවාද ඒකේ පවතින දින කැමැත්ත තමයි කාම සංඥා කියන්නේ. ඒච සම්පරායික කාම සංඥා. මේකෙන් පස්සේ තියෙන උභය මේත මේ දෙක මාර දෙය. මායයාට යටත් වෙන. මාරස්ස විසයෝ කියලා කියනවා. ඒ කියන්නේ මායාවේ ස්ථානීය වෙන. මාරස්ස නිවාපෝ. මායා දමන කෑ මාරස භෝජරෝ. මාරස භෝජරෝ කියවම යාගේ රේන්ජ් එක. ඒ කියන්නේ යාගේ කොටුව කියලා කියනවා. දැන් ඕගොල්ලන්ට රූපය දිහා බලලා යම් කිසි දුරකට මෙන්න මේ රූපේ නිසා මට මෙහෙමයි කියලා යම්කිසි හැඟීමක් ඇති වෙනවද? ඒක තියෙන්නේ මායාගේ රේන්ජ් එක ඇතුලේ. මායාගේ රේන්ජ් එක පැනලා නෙමෙයි. එනිසා එයා දකිනවා මේ පුද්ගලයා මෙන්න මේ දේවල් වලට, මෙන්න මේ කෑමට, මෙන්න මේ දේවල් වලට මෙයා කැමති කියන්නේ. එතකොට මායාගේ කුකුල් කොටුවේ ඉන්න මිනිස්සයා කුකුල් කොටුවෙන් එළියට පැන ගන්න හදනකොට මායා ඔන්න ආන්න අර පොඩක් මතක් කරලා දෙනවා. මොකද වෙන්නේ? ආපහු මෙයා කුකුල් කොටුව ඇතුළටම වැටෙනවා. ඒ කියන්නේ Tamanට පේන දුර අරයට පේන. එතකොට ඒක දුර ඇතුළට තමයි අපි ඒ කාමයෝ කියන ඒවා මායාගේ රේන්ජ් එක ඇතුළේ. ධානයෝ කියන ඒවා ගත්තාම මේ රේන්ජ් එකෙන් පිට මායාට අල්ලන්න පුළුවන් කමක් නැත්තේ. හේතේති පාපකා කුසල මානස අභිජ්ජාපි ව්‍යාපාදාපි සාරංගා කියලා කියනවා. එතකොට මෙන්න මේ තියෙන දේවල් තමයි ඇති වෙන්නේ කියලා තේරුම් අරගෙන මානවී එහිලා ආරශාවකතේ මෙසේ ප්‍රත්‍යාවේශ කරයි. යම් දික්කදම් එක කාමෝ දැන් සම්පරායක කාමෝ වෙද්ද යම් දික්කදම් එක කාම සංඥා සම්පරායක කාම සංඥා කෙනෙකුත් වෙද්ද දෙල කාම කාම සංඥා දෙකම මරුට තැන් වෙනවා. මරුට විශේෂ වෙනවා. මරුගේ නිවාපයයි. මරුගේ මායයට ගෝචරයි. මේ කාම ගුණ විශේෂ මානසික අවිද්‍යා ව්‍යාපාද සාරම්භ යන තෙල ලාමක අකුසල ධර්මව පවතන. ඒ තුන් කෙලසු මේ ශාසනයේ හේත්මන ආරශාවකයට අන්තරාය පිණිස පවති. මම කාම ගුණ ලෝකයේ මැඩපියා දැහැන් අරමු. ඒ කියන්නේ බෝධිපාක්ෂික අරමු අදිෂ්ඨාන කොට වාසය කරන්නේ නම් හිතායේක මම විපලෝ මාත්ගත සිටි කාම ගුණ ලෝකයේ මැඩපවත්තා සිටි බෝධිපාක්ෂික අරමු අදිෂ්ඨාන කොට වාසය කරන්න මාගේ යම් සිතේ හටගන්නා වූ පවිතු අකුසල වූ අවිද්‍යාව වූ ව්‍යාපාද සාරාම්භය වෙත ඔහු නොවන්නා. ඔවුන්ගේ දුරු කිරීමේ මාගේ සිත කාමාවචරණ වූ අප්‍රමාණ වූ මොනවටම දෙන ලද්දා වූ සිතක් වන්නේ. අප්‍රමාණ ස්වභාවිත. ඒ කියන්නේ අසුභේ ඉක්මෝල ගිහින්. මෙසේ පිළිපන්නා වූ ඒ බහුල කොට වාසය කරන්නා වූ ඒ සිත රහත් බවට හේතු විදර්ශනාවෙන් හෝ ධානයට හේතු සමාධියේ හෝ පහදි. මනා පැහැදීම ඇති කල්හි මේ භවයෙන් කම්පාණු ධාන සමාධියට හෝ පැමිණි. ප්‍රඥාවෙන් හෝ මිදේ. නමුත් ශාරීරියගේ මිදීමේ මරණයෙන් මත්ති යම් කාරණයකින් ඒ භික්ෂුව උපදින්නා වූ විපාක විඥානයක් වේද ඒ කුසල චතුත්ථ ධානයට සමාන වන්නේ යන මේ කාරණේ ඇත්තේ. මහණනි මේ පළවෙනි කෙලසුන්ගෙන් කම්පාණු ධාන සමාධියට හේතු ප්‍රතිපදාවයයි කියන ලබේ. එතකොට මෙතෙන්දි මෙයා කල්පනා කළා මම ඉන්නේ මායාගේ කුකුල් කොටු මායා දෙන කෑම කකා ඉන්නේ. මෙයා කල්පනා කළා මම මෙන්න මේ කුකුල් කොටුවෙන් එළියට පැන ගන්නවා. අදිෂ්ඨානයක් ගත්තා. මට මේක ඉන්න බෑ. මම මේකෙන් එළියට යනවා කියලා. අන්නේ අදිෂ්ඨානය. ඒක නිසා තමයි මෙයා මේ චතුත්ථ ධානයේ සහගතව යොපෙක්කවට යන්නේ. එයා කල්පනා කරනවා මම මේ දුක් විඳ විඳ මේක ඇතුලේ ඉන්නේ නෑ. සත්‍යස් බෝධිපාක්ෂික ධර්මය අපි දන්නවනේ වනේ ධාර්ය අෂ්ටාංගික මාර්ගය. ඊළඟට ගත්තාම ඔය විරිය හතර ඊළඟට ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා යව බල ඉන්ද්‍රිය ආදී වශයෙන් ඒ කාරණා එතන සප්තබොජ්ජංගයත් එක්ක එතන කාරණා. ඒ බෝධිපාක්ෂික ධර්මයන් මෙනෙහි කරලා මම මේ කුකුල් කොටුවේ මේකෙන් එළියට පැන ගන්නවා අදිෂ්ඨානයක් තියෙනවා. අන්න ඒක නිසා යාක එතනදී යන්න පුළුවන්කම කියන එක තියෙනවා ඒ හතරෙනි ධ්‍යානෙට. ඉතින් මේක අපි තවදුරටත් තේරුම් ගන්න අපි මේ ඩයග්‍රම්ස් වලට යමු. පළවෙනියෙන් අපි මේ අකනිට බ්‍රහ්ම ලෝකයේ ඒ උතුම් රහතන් වහන්සේලා කෘතඥතාවය පළ කරන මේ ධර්මයට ලබා දුන්නට මේ දෙවෙනි කොළයට ගියොත් මේ දෙවෙනි කොළේ පෙන්වන්නේ ඔය කාමයේ කියන එක ඇති වෙන්නේ කොහොමද කියන එක පෙන්වනවා. සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ කියලා කියනවා. සංකල්පයට දෙවෙනා වූ රාගය තමයි පුරුෂයාගේ කාමය. එතකොට ඔයගලන්ට පේනවා මේ කාමයේ කියන එක උඩ ලකුණු කරලා තියෙනවා. මේ පැත්තෙන් තියෙනවා සංකල්පයේ කියන එක ලකුණු කරලා. මේ සංකල්පයේ ඇතුළේ කොහොමද? අපි හේතු ප්‍රත්‍ය වශයෙන් බලලා සුභයි සුඛයි අත්තා කියලා ගත්තා අන්න ප්ලෑන් එක ගහන්න ආවා. අන්නේ සංකල්පයට ඇතුළාම රාගය තියෙනවා. අන්නේ රාගය තමයි මේ කාමයේ කියලා කියන්නේ. එමන ඔයගලන්ට පේනවා මම වංග අත පැත්තේ ඉඳන් මේ විදිහට ගමන් කළේ නැත්තම් මට මේ කාමයේ කියන කතාවක් හැදෙන්නේ නැහැ. මෙහෙම ගලලා මෙහෙම පේනවාද මේක උඩින් ගිහිල්ලා පල්ලෙහාට ගිහිල්ලා සංකල්පයක් නැති වෙලා ඒකට රාගය ඇති වෙලා තමයි මේ කාමයට. එහෙමනම් මේම ආවේ නැත්තම් මේ ප්ලෑන් එක ගහන්න ආවේ නැත්තම් එහෙනම් මට කාමයක් නෑ. එහෙමනම් පේනවා අනිච්චා වික්‍රේ කාම. ඇයි මේක සමුදයක් තියෙන්නේ? මේ විදිහට ගමන් කිරීමෙන් තමයි මේක ඇති වෙන්නේ. එතකොට ඒ වගේම ඕගලන්ට පේනවා අර සංකප්පේ අපි පෙන්නවා කාම සංඥා කියලා කියන්නේ මේ පැත්තෙන් ඇති වුණා වූ සංස්කාර නිසා යම් කිසි විඥානයක් හට ගන්නවාද? අන්නේ ඒකට තිබෙනා වූ කැමැත්ත තමයි සංස්කාරය නිසා පැවතීමට තිබෙනා වූ කැමැත්ත කියන එක තමයි විඥානයේ පැවතීමට කැමැත්ත තමයි කියන්නේ කාම සංඥාව කියලා. ඒක කාමයක් ඉගෙන ගත්ත කාම සංඥාවක් කියන එකත් ඒක දෙකෙන් පේනවා. ඒ වගේම පේනවා මේක සකස් කරලයි මේ කාමයේ කියන එක ඇති වෙලා තියෙන්නේ. එතකොට එහෙමනම් අනිත්‍යභාවය කියන එක තියෙනවා. ඊළඟට අපි දෙවෙනි ඩයග්‍රෑම් එකට යමු. ওই 2P කියන ඩයග්‍රෑම් එකට. එතකොට මේ 2P කියන ඩයග්‍රෑම් එකේ ඔයගලන්ට පෙන්නනවා ඔය වටර්. ඔය හැම වටේකම දැන් අපි දන්නවා අපි රාගයෙන් සල්ලෙන් කරකෝල අපි රූපය කරා ගමන් කරනවා නේද? එතකොට ඔය හැම වටේකම තියෙනවා ස්ටෙප්ස් හතක්. අන්නේ ස්ටෙප්ස් හත ඕගොල්ලෝ මෙතෙන් ඉගෙන ගන්නවා. එතකොට මේකේ වට ගගා යනවා අපි ටික තව පොඩ්ඩකින් අපි තව දිගින් දිගටම මේ වැඩසටහන තුළදී වට ඉගෙන ගන්නවා. එතකොට අපි බලමු පළවෙනියෙම ওই මිනිස්සෙක්ව දැක්කහම ආහාරයක් එහෙම කටට දැම්මහම ඕගලන්ට එකපාරටම ඒක සුබයි කියලා. දකින්නකොටම වාගේ දකින්නකොටම ඇති වෙනවා. එතකොට මේ සුබයි කියන එක ඔන්න පළවෙනියටම පළවෙනි වටේදීම තමයි ඒක සිද්ධ වෙන්නේ. මේ පැත්තට මේ පරාමාසයේ ඉඳන් ඉදන් සත්‍යයට ඇදිලා එනවා. ඒක සුබයි කියන්නේ. ඒක තමයි පළවෙනි ස්ටෙප් එක සුබයි කියන්නේ. දැන් බලන්න අර මම කියවි පාටි එක කතාවක්. පාටි එකට ගියාම කට්ලට් තියෙනවා කියලා ඕගොල්ලෝ දකිනවා. කට්ලට් කියන එක තියෙන තාක්කල් ස්පර්ශ වෙන තාක්කල් ඕගොල්ලන්ට අර නිත්‍යයි කියලා හැඟීමක් ඇති වෙනවා. නැවත නැවතත් පුන පුන ස්පර්ශ කෙරේ. එහෙමනම් මොකද වෙන්නේ? අපි දැන් මෙන්න කට්ලට් කියන එක ආව සුබයි කියලා කට්ලට් මට ස්පර්ශ කරන්න පුළුවන් නිසා මට නිත්‍යයි කියලා ඇවිල්ලා තියෙනවා. එහෙමනම් ඒක අර රාගසල්ලෙන් අල්ල කැරකීමෙන් තමයි මෙතන මේ නිත්‍ය කතාව කියන එක ඇවිල්ලා තියෙන්නේ. එතකොට දෙවෙනි ස්ටෙප් එක වෙන්නේ ඔන්න ඔය නිත්‍යයි කියන එක. එක සුබය, දෙක නිත්‍යයි කියන එක. ඔන්න සුබයට නිත්‍යයි කියලා එකතු කරාම මොකද වෙන්නේ අපිට? බලන්න අර කට්ලට් ටික එකපාරටම නැති වෙලා යනවනම් මිනිස්සු ඔක්කොම දැන් ඕගොල්ලෝ බලන් ඉන්නේ නැද්දිම ඕගලන්ට කන්න කටට දාන්නවත් හම්බුන්නේ නැහැ. අනිත් මිනිස්සු ටික ඔක්කොම ගත්තා ගියා. එහෙනම් ඕගලන්ට ඒක ගැන සුඛයක් නැහැ නේද? තරහක් තමයි තියෙන්නේ නේද? මට හම්බුන්නේ නැහැ කියන එක නේ කියන්නේ. හැබැයි පවතිනවනම් කට්ලට් තියෙනවනම් අන්න එහෙනම් මට කන්නත් පුළුවන්, ස්පර්ශ කරන්නත් පුළුවන්. ඒක නිසා මට සුඛයක් තියෙනවා ඒක ගැන. අන්න එහෙනම් සුබේට නිත්‍යයි කවුනහම පේනවද මේ මෝහ අගතියේ ඉඳන් දැන් මේක පවතිනවා කියලා මෝඩකමක් ඇති වෙලා අන්න ඒක සඳහා සංස්කාරයන් තියෙනවා. මේක දික්කොලතින් කොහටද යන්නේ? සංඥාව. දැන් මොකද වෙලා තියෙන්නේ? සංඥාව සුඛ වෙනවා. සුභයට නිත්‍ය කියන එක එකතු කළාම සුඛ කියන සංඥාව ඕගලන්ට ඇති වෙලා තියෙනවා. ආවිල තියෙන්නේ කොහොමද? සංස්කාර නිසා. මම කටලට් දිහා බලන්නේ නැත්නම් ඒත් නැහැ. කටලට් තියෙන්නත් ඕනේ, මම බලන්නත් ඕනේ. එතකොට මගේ සංස්කාරයන් නිත්‍යයි කියලා මට හැපෙන්නේ නැත්නම් එකපාරට මගේ හැන්නේ තේලා ගියොතින් ආපහු කටට් ටික තියනවද නැද්ද කියලා හොයා ගන්නත්. එතකොට එහෙමනම් නිත්‍ය කතාවත් එක්ක මොන දැන් සුඛයි කියලා සංස්කාරයන් නිත්‍ය වශයෙන් මේ පැත්තට ඇවිල්ලා. මෙන්න මේ ලයින් එක, ඒ කියන්නේ මෝහ අගතිය ඉඳන් සංස්කාර දක්වා තියෙනා ලයින් එක, අන්න ඒකට කියනවා කාම රාග අංශය කියලා. කාම රාග අංශය. ඒ වගේම මේකේ දකුණු අත පැත්ත පේනවද ඔයගොල්ලන්ට? ඒ කියන්නේ මේ කොළපාට ඉරක් වාගේ ඇඳලා තියෙන්නේ ඊතලයක්. ඒකේ දකුණු අත පැත්තට තිබෙනා කොටස ඔයගලන්ට පේනවා. මෙතන ත්‍රිපීසියමක් වාගේ තියෙන. පල්ලෙහායි මෝහ අගතියට ආව සංස්කාරයට ආව ආපහු අර ඉඳන් පරාමාසෙන් ඉඳන් ඉඳන් සත්‍යයට එන ඒකාව කැපෙන තැන. මෙන්න මේක තමයි මේ කාම රාග අනුසේ ඒරියා එක කියලා කියන්නේ. එතකොට දැන් අපි ආව ස්ටෙප්ස් තුනක්. මොකද්ද? සුභයි එකයි, දෙක නිත්‍යයි, සුභයට නිත්‍ය එකව කළා, සුඛයි කියන එක තුන්වෙනි එක. එහෙමනම් මේ වේදනාව තමයි මේ සුඛයි කියලා පරාමාසයට එන්නේ නේද? එතකොට ඒක තමයි තුන්වෙනි ස්ටෙප් එක වෙන්නේ. අර සුඛයි කියලා ගත්තා, ඒක පරාමාසයට දැන් ඇදෙනවා. පරාමාසයට ඇදුනයින් පස්සේ ඒක හතරවෙනි ස්ටෙප් එක වෙනවා. යමක් පරාමාසම සුඛ වෙච්ච පරිදිම හරියන්නේ නැහැ. පරාමාසයට එක යන්නත් ඕනේ. අන්න ඒක හතරවෙනි ස්ටෙප් එක වෙනවා. එතකොට පරාමාසයට ආවට පස්සේ ඔයගොල්ලෝ පල්ලෙහාට යනවා බයාගතියට. මෙන්න මේ ලයින් එකේ තමයි ඔයගලන්ට අත්තා කියලා. දැන් බලන්න මොකක් හරි වේදනාවක්. කට්ලට් එක කෑමින් නැති වෙන්නා වූ වේදනාවක්. කට්ලට් එක පවතිනවා කියලා ඒ චේතනාවන් එක්ක ඇවිල්ලා නිත්‍යයි කියලා මේ පැත්තෙන් සංස්කාරයෙන් පරාමාසයට ඇතුළු වෙනවා. වෙනුද මෙතන නිකන් රවුමක් වාගේ තියෙනවා. වේදනා, චේතනා, ඊළඟට ඉදන් සච්ච, බයාගතිය, පරාමාසකාරණේ. වටේටම ආවනේ නේද? ආන්නේ කෑල්ලට තමයි ওই මමංකාරය එහෙම ඇති වෙලා ඔගලංගර අත්තා. මේක නිසා මමංකාරයක් ඇති වුණා. කට්ලට් ටික මගේ. කට්ලට් මට ස්පර්ශ කරන්න පුළුවන්. මට ඒක නිසා සුඛයි. නිකන් මමංකාරයක් තමයි ඒක නිසා තියෙනවා. ඒක තමයි මේ උඩින් හැදෙන්නේ. අන්නේ ඒක නිසා දැන් අත්තා හැදිලා. අර සර්ෆ් බෝඩ් එකේ ඉන්න මිනිස්සයා මම මේ හොඳට මේක උඩ ඉන්නවා, සැපට ඉන්නවා කියලා හිනව වාගේ එයාට අත්තෙක් දැන් හැදිලා. දැන් අන්නේ ඒක තමයි අපිට පස්වෙනි ස්ටෙප් එක වෙන්නේ. ඒක තමයි පස්වෙනි ස්ටෙප් එක. මේ පස්වෙනි ස්ටෙප් එක වෙනකොට ඕගොල්ලෝ අර සංස්කාරයන් මේ රූපේ එහෙම ලාභයි කියලා ගන්න. සර්ෆ් බෝඩ් එකේ ඉන්න මිනිස්සයා මොහොතේ මේ වගේ තැනකට ආපු එක ලාභයි. හැමතැනම මොහොතේ ඔය වගේ රැල්ල නැහැ නේද? අන්න ඒ වගේ මේ රැල්ල ලාභයි. අන්න ඒ වගේ ලාභය කියලා කතාවකුත් ඇති වෙලා තමයි. ඒ කියන්නේ අත්තා කියලා ගත්තට පස්සේ අර අඹගෙඩිය කතාවේදී නම් කුණු අඹ මුදලාලිත් වටිනවා. කුණු අඹ මුදලාලි වුණන කුණු අඹ ගෙඩිය හරියට වටිනවා. මොකද දැන් අත්ත හැදිලා මට මේක නිසා සුඛයක් තියෙන නිසා. අත්ත නිසා මම මේ ලාභයි කියලා ගන්න කතාව උත් සිද්ධ වෙලා තියෙනවා. එතකොට මෙතෙන්ටින් ආවට පස්සේ ඔයගලන්ට පේනවා මේ බයගතිය ඉඳන් වේදනාව දක්වා රේඛාවන් ලකුණු කරලා තියෙනවා. ආන්න ඒක තමයි දික්ටි අනුසය කියන රේඛාව තමයි ඒ තියෙන්නේ. දික්ටි අනුසය බයගතිය ඉඳන් වේදනාවට තියෙනවා. ඒක තමයි 6 වෙනි කාරණිය වෙන්නේ. 6 වෙනි කාරණය දිට්ටි අනුසය. දැන් බලන්න මේ දිට්ටි අනුසය රේඛාව දික් කරාම මොකද වෙන්නේ? දැන් බලන්න මෙතන මේ කතාව සුඛයි කියන එක පරාමාසයට ආවා. මේක නිසා තමන් ඉන්නවා කියලා අත්ත කතාවක් ඇවිල්ලා තියෙනවා. ඒ අත්ත කතාව ආවට පස්සේ මේ ඇඟිල්ල දික් කරලා පෙන්වන්නේ කබලින්කාර ආහාරයට. මොකද්ද කියන්නේ? කබලින්කාර ආහාරය දැන් කියනවා ඒක සුඛයි කියලා. බලන්න ඉස්සෙල්ල තිබුණේ ඒක සුභයක් නේ. දැන් නිත්‍ය වෙලා අත්තා වෙලා ආවට පස්සේ දැන් ඒක සුඛයි. පේනවද? ඕක තමයි අර රූපවායේ අදිවචනේ. අදිවචන සම්පස්සේ කියලා කියන්නේ. මේක දැන් කියනවා රූපේ නෑ නේ සුඛයක්. රූපේ තියෙන ලස්සනක් නේද? බියුටි එකක් සුභයක් කියන්නේ. දැන් අපේ මනසේ මේක වට සුඛයි. සුඛයි කියන්නේ කොහොමද ඇවිල්ලා තියෙන්නේ. එතකොට මෙතනින් මේ දිට්ඨි අනුසය 6 දැන් ඉතින් සුඛුණායන් පස්සේ මොකද වෙන්නේ? ඕගලන්ට ඇති වෙනව නන්දිය. පල්ලෙහා තියෙන නන්දිය නේද? ඒක ලකුණු කරලා නැහැ. එතකොට නන්දිය තමයි 7 වෙනි කාරණිය වෙන්නේ. එතකොට එක රවුමක ඔය ස්ටෙප්ස් 7ක් තියෙනවා. හැබැයි හැම රවුමකින්ම ඔක සිග්නිෆිකන්ට් වෙන්නේ නැහැ. එක එක රවුමේදී එක එක ඒවා තමයි සිග්නිෆිකන්ට් වෙන්නේ, වටිනා වෙන්නේ. දැන් පළවෙනි රවුමේදී සුබයි කියන එක තමයි. ඒ රවුම් ගගහා යනකොට රවුම් 7ක් යනකොට අන්න අර නන්දිය කියන තත්ත්වයට ඒකේ වටිනාකම කියන එක ඇති වෙලා තියෙනවා. අපි අගයන් දෙනවා කියන එක. එතකොට අපි ඉගෙන ගත්තා මෙතෙන්දී මේ රවුමක තිබෙන්නා වූ ඒ ස්ටෙප්ස් ටික කියන්නේ. ඊළඟට අපි යමු 3 වෙනි ස්ලයිඩ් එකට. මේ 3 වෙනි ස්ලයිඩ් එකේ ඕගොල්ලන්ට හඳුන්වලා දෙනවා පළවෙනි වශයෙන් මේ අභිජ්ජා, ඒ වගේම ව්‍යාපාදේ පේනවා. අභිජ්ජාව තියෙන තැන මේක මේ තයෝධම් සූත්‍රය සඳහා හදපු ඩයග්‍රෑම් එක. අභිජ්ජාව මෙතන තියෙනවා, ව්‍යාපාදේ. ඊළඟට ඕගලන්ට පේනවා මේ සාරම්භය කියන එක මෙතන තියෙනවා කියලා. මොහේ ඉඳන් ඉන්නව පාරේ මෙතන සාරම්භය කියන එක තියෙනවා. ඊළඟට ආපහු ඕගලන්ට පේනවා මෙතන මේ තීන මිද්දේ ඉඳන් රේඛා දෙකක් ගමන් කරනවා. තීන මිද්දේ ඉඳන් එකක් යන 1.3 මොහේට. අර අවිද්‍යා ආශ්‍රවය කියලා කියන්නේ අන්න ඒක. ආපහු ඕගලන්ට පේනවා මේ තීන මිද්දේ ඉඳන් අර මහා මොහේට යන තිත් රේඛාව. මෝහය කියන එකට නේද? මෝහ සල්ලය, මෝහ මෝහය කියන එක අපි අරගෙන තියෙනවානේ. අන්න ඒ මෝහයට යන්නා වූ එක මෝහ අගති ගමනක් යනවානේ. එතකොට දැන් බලන්න ඔයගලන්ට පේනවා අර දොර පොල්ල. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත, පරාමාස කියන දොර පොල්ල. ඒ දොර පොල්ලයි අර තීන විද්‍යේ ඉඳන් 1.3 මෝහයට යන්නා වූ රේඛාවයි කැපෙන තැන තියෙනවා. ආන්න එතන තමයි මමංකාරය කියන එක, කියන්නේ මමින්කාර කියන මමංකාරය කියන එක එතෙන්ට වැටෙනවා. ඊළඟට ආපහු ඔයගලන්ට පේනවා මේ තීන විද්‍යේ ඉඳන් අර මහා මෝහයට යන්නා වූ පාරයි, චිත්‍රේඛාවයි, අර පුටුවේ ඇඳ තියෙනවනේ අවිද්‍යාව, කුක්කුච්චේ, ඒක ආපහාවට සම්බන්ධ වෙනවා මෙතෙන්. ආන්න එතන තමයි අහංකාරය වෙන්නේ. මේ ඇඳ දික් කරාම එන රේඛාවයි මේ තිත් රේඛාවයි දික් කරාම කැපෙන තැන අහංකාරය කියන එක වැටෙනවා. ඊළඟට ආපහු ඕගලන්ට පේනවා මේ සංඥාවේ ඉඳන් පලාසයට රතු පාටින් රේඛාවක් ලකුණු කරලා තියෙනවා. ආපහු තව රේඛාවක් පෙන්නවා මේ තීන මිද්දේ ඉඳන් සම්ප්‍රප්පලාපයට යනා වූ රේඛාවක් පෙන්වද රතු පාට රේඛා දෙක. ඒ දෙන්න එක්කව වෙනවා හරියට මේ කුක්කුච්චේ ඇතුලේ. ආන්න එතන තමයි අහංකාරයයි මමංකාරයයි කියන දෙන්න එක්කව වෙලා ඉන්න තැන. අහණේ මමුනේ වෙන් වෙලා ඉන්නවා, අහණේ මමුනේ එකතු වෙලා ඉන්නවා. එකතු වෙලා ඉන්න තැන තමයි මෙතන පෙන්වලා දීලා තියෙන්නේ. ඉතින් මෙතන හරි ලස්සන කතාවක් කියනවා. මොකක්ද ඒ කතාව? දැන් අපි තේරුම් ගත්ත අහංකාරයේ ඉන්න තැන, ඊළඟට අපි පෙන්වගත් මමංකාරයේ ඉන්න තැන, ඊළඟට අපි පෙන්වගත් අහංකාරයේ ඉන්න තැන, ඒ පාර ආහනේ මමුනේ එක්කව වෙලා ඉන්න තැන ගත්තා. මේ එක්කව වෙලා ඉන්න තැනදී හරි කතාවක් පෙන්වනවා. ඒ කතාව තමයි මෙන්න මේ ලයින් එක අල්ල ගන්න. තීන මිද්දේ ඉඳන් සම්ප්‍රප්පලාපයට යන ලයින් එක එනින්නේ නේද? එහෙනම් අපි මේ තීන මිද්ද පැත්තේ ඉඳන් පටන් අරගෙන මෙන්න මේ ආහනේ මමුනේ එක්කව වෙලා ඉන්න තැනට එමු. දැන් බලන්න ඕගොල්ලෝ තීන මිද්ද නොවු අවස්ථාවක් තියෙනවා. ඒ කියන්නේ එහෙම කියන්නේ මොකද අපි හැම සංඥාවක්ම රෝගී කියලා යම්කිසි කෙනෙක් තේරුම් ගත්තා නම් ඕගලන්ට පේනවා අපි තීන මිද්ද නෝ අවස්ථාවක් නැහැ. අපිට හම්ස් තියෙනවා. තීන මිද්දේ නැtei වාගේ කියලා හිතෙනවා. බැලුවාම අපි ඕන වෙලාවක අපි රෝගී ස්වභාවය කියන එක තියෙනවා. ඒගොල්ලෝ උත්පත්තියෙන් ලෙඩ හතරක් තියෙනවා. එහෙමනම් කියන්න බෑනේ අපි මේ රෝගී භාවය කියන එක නැtei කියලා නේද? එතකොට කායික වශයෙන් රෝග හතරක් තියෙන මනුස්සයා. ඉතින් ඕක හතර සාගතෝ තමයි මොකක් හරි දිහා බලන්නේ. එහෙනම් අර ඇතුලෙන් තියෙන රෝගී ස්වභාවය කියන්නේ. එතකොට එහෙමනම් මෙතෙන්දි කියවෙනවා මෙන්න මෙහෙම කතාවක්. මේකට කිව්වොත් ලෙඩ වෙලා කියලා, තීන විදියට කිව්වොත් ලෙඩ වෙලා කියලා, මෙතනින් දකුණු අත පැත්තට මම යනකොට කියනවා ලෙඩ වෙලා මම. මමන් අහන් එකට ඉන්නවා කොහොම ලෙඩ වෙලා මම කියලා කතාවක් කියනවා. මමයි කියලා ගත්තේ මම අර සුකයි කියලා ගැනීම, අත්තා කියලා ගැනීම තමයි ඉතින් මම වෙලා තියෙන්නේ. ඊළඟට ආපහු තව කතාවක් පේනවා. මෙතන ඉඳන් අනුත් පැත්තට යනකොට, අනිත් පැත්තට යනකොට ඒ කියන්නේ මේ කුක්කුච්චියේ ඉඳන් අහම්මම එකව වෙලා ඉඳන් තැන ඉඳන් සම්ප්‍රප්පලාපේ. ඔය සම්ප්‍රප්පලාපේ තියෙනවා නිත්‍යයි කියන කතාවක්. නිත්‍ය කියන අර්ථය සම්ප්‍රප්පලාපේ තුළ යොමු වෙලා තියෙනවා. එතින් තියා කියනවා මම ලෙඩ වෙලා කියලා. ඒ කියන්නේ දැන් කවුරු හරි ඇහුවාම අද වැඩට ඉන්නේ නැද්ද කියලා, නෑ අද මම. අද වැඩට ගියේ නැද්ද කියලා ඇහුවම නෑ අද මම ගෙදර මම. මම ලෙඩ වෙලා කියලා නේද? ඒ කියන්නේ මම සාමාන්‍යයෙන් නම් හැමදාම නිරෝගීව ඉන්න මනුස්සයා. අද මේ හම්බෙන් ලෙඩ වෙලා. අර අපි හැමදාම ලෙඩයි කියන කතාව කල්පනාව නෑ. මෙයාගේ හිතන්නේ මම මේ හොඳට නිත්‍යව හොඳට ඉන්නවා, මේ අද හම්බෙන් මම ලෙඩ වෙලා. එහෙනම් ලෙඩ වෙලා මම. දැන් ඉස්සෙල්ලා කිව්වේ මොකද්ද? ලෙඩ වෙලා මම කියලා කිව්වා මෙතෙන්ට එනකොට, දැන් කියනවා මම ලෙඩ වෙලා කියලා. ඒකේ වෙනසක් තියෙනවා. ලෙඩ වෙලා මම කිව්වත් මම ලෙඩ වෙලා කිව්වත් දෙකම එකයි. වෙනසක් ඇත්තේ නැහැ. ඉතින් ඒක නිසා මේ පලාසයට වෙන් කරන්න බෑ. පලාසයෙන් මගින් කරන්න හදන්නේ මොකක්ද? අර යාළුවගේ යාළුවා වෙන් කරනවා කියන්නේ. අන්න ඒ වාගේ මෙයා හදන්නේ හොඳ එකක් ගන්න නේද? මට ලාභ වෙන එකක් ගන්න. මට එහෙම කරන්න පුළුවන් කමක් නැහැ. මොකද ලෙඩ වෙලා මම ලෙඩ වෙලා දෙකම එක වගේනේ. වෙන් කර ගන්න පුළුවන් කමක් නැහැ. කියන්නේ කුසලයක් දක්ෂතාවයකට යන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. ඉතින් අපි මේක මේ පෙන්නුවේ ඔය අහණේ මමනේ එක්කව වෙලා ඉන්න තැන අපි ওই අවසාන භාවනාවට ගන්නවා. ඒ කියන්නේ අහණුයි මමනේ මේ සම්බන්ධතාවය අපි දැනගන්න ඕනේ. ඒකට උදව්පකාර වෙන්න තමයි මේක පෙන්නේ. එකක් තමයි අර සූත්‍රයේ පෙන්නන අභිජ්ජාව ව්‍යාපාදේ සාරම්භය කියන එක අපි ඉගෙන ගත්තා. මේ තැන තියෙන තැන. ඊළඟට අපි සාරම්භය කියන්නේ කම්පිටිෂන් එක නේද? ඊළඟට ආහනේ මවුනේ වෙන් වෙලා ඉන්න තැන දැක්කා. ආහනේ මවුනේ එක්කව වෙලා ඉන්න තැන ලෙඩ අය කරන එක අපි දැක්කා. එතකොට අපි ආපහු ඒ සූත්‍ර දේශනාවට ගිහිල්ලා බලමු. අපි තේරුම් ගත්තා මේ මුලින්ම කියන්නේ මොකද්ද? මම මේ කුකුල් කොටුවේ, මේකනේ කුකුල් කොටුව නේද? මේ පල්ලෙහැන් තියෙන්නේ. මේ කුකුල් කොටුවේ මේකෙන් මම එළියට මේ ඩයග්‍රෑම් එකම තනි කර කුකුල් කොටුවක්. මේකෙන් තමයි මම එළියට පැන ගන්නවා කියන අදිෂ්ඨානය නිසා තමයි මට හතරෙනි ඥානේ වාට කොච්චර වටිනවද කියලා ඒක. මම අදිටන් කළොත් මම මේකෙන් මම ඉන්නේ කුකුල් කොටුවේ මම එළියට පනිනවා කියලා අරියට මග හරින් මොනවාට බෝධිපාක්ෂිය ධර්මයන් භාවිතා කළා. අන්න එතින්දි හතරෙනි ඥානේ යන්න පුළුවන්. මේක පිළි අරගෙන ඉන්න නිසා තමයි අපි මේ ආපහු ඇතුළට ඇතුළට වැටලා තියෙන්නේ. දැන් දෙවෙනි කාරණේ බුදුහාමුදුරුවෝ දේශනා කරන යලිදි මහණෙනි ආර්ය ශ්‍රාවකතුමනි මෙසේ ප්‍රත්‍යාවේක්ෂ කෙරේ. යම් ditthadhammika කාම කෙනෙකුත් යම් සම්පරායික කාම කෙනෙකුත් යම් ditthadhammika කාම සංඥාවක් යම් සම්පරායික කාම සංඥාවක් ඇත්ද යම් කිසි රූපයක් ඇත්ද ඒ හැම සතර මහා භූතියෝද සතර මහා භූතයන් නිසා පවත්නා රූපයදයි කියන්නේ. මෙසේ පිළිවෙත් බහුලපත වාසය කරන ඕකේ සිත අරිහත්ව කාරණේ පහතින සම්පසාදේ ඇති කල්ලි මේ භවයෙන් විදුසින්න ඕනි රහත් භව හෝ පසක් කරනවා. ආනේක සමාපත්තියට හෝ සමාදේ. මරණින් මත්තේ මේ කාරණේ විද්‍යාමාන යම් කර්මකින් මේ මහන්ති උපතෙන් කිනේ සීපාක විඥානීය වෙන ඒ කුසල ආනේක ස්වභාවයට පැමිණියවන්නේ. මහණෙනි මේ දෙවෙනි චතුත්ත්‍ය ධ්‍යාන සංඛ්‍යාත ආනේන්ද ප්‍රතිපදාවයයි කියන්නේ. මෙන්න පාලි භාෂාවෙන් පෙන්වන්නේ නම් ဒုတိ ආනේන්ද සප්පාය ප්‍රතිපදාව කියලායි පාලි භාෂාවෙන් පෙන්වන්නේ. එතකොට මෙතන පෙන්වන්නේ මොකද්ද? මෙයා තේරුම් ගන්නවා අර අපි ඉස්සෙල්ලා මේ රූපී ඩයග්‍රෑම් එකේ බැලුවනේ මේ දික්ටි අනුසය කතාවක් නේද? ඉතින් අන්න එතෙන්දී මේ දික්ටි අනුසයෙන් මෙතන මේ රූපය කියන කතාවට ඇඟිල්ල දික්කුණා. මතකද අර ස්ටෙප්ස් 6ක් ආවට පස්සේ අපි මේ රූපයට ඇඟිල්ල දික්කලා නේද? එතකොට දැන් මෙතන එයාට පේනවා මේ රූපය නැත්තම් කාමයකුත් නැහැ මට, කාම සංඥාවකුත් නැහැ. අර සංස්කාරය නිසා විඥානී ඉන්න කතාවකුත් නැහැ. ඒ වගේම රූපය නිසා ස්පර්ශ වෙලා අපිට කාමය ඇති වෙනවනේ, කාමච්ඡන්දේ නේද? අන්න ඒකත් නැහැයි කියන එක යාට එන්නේ. ඒතර යාට පේනවා මෙන්න මේ රූපය තමයි මේකේ ප්‍රශ්නේ. මේ සතර මහා භූතියෝ කියන රූපේ නොවන්නේ නම් කාම කාම සංඥා නැහැ කියලා. අන්න ඒක තමයි දෙවෙනි ප්‍රතිපදාව කියන්නේ. ඊළඟට ආපහු පෙන්නනෝ යලිදු මහණෙනි මේ ආර ශ්‍රාවකයේ මෙසේ ප්‍රත්‍යාවේක්ෂ කෙරේ. යම් ditthadhammika කාමයොත් යම් සම්පරායික කාමයොත් ඇද්ද යම් ditthadhammika කාම සංඥාවකුත් යම් සම්පරායික කාම සංඥාවකුත් ඇද්ද යම් ditthadhammika රූපයොත් යම් සම්පරායික රූපයොත් ඇද්ද යම් ditthadhammika රූප සංඥාවකුත් සම්පරායික රූප සංඥාවකුත් ඇද්ද මේ දෙකම අනිත්‍යයි. යමක් අනිත්‍ය වේ නම් මේ තෘෂ්ණා දිට්ඨිය විසින් අභිනන්දනා කරන්න නොනිසු වේ. අභිමානයෙන් කියන්න නොනිසු වේ. වැසගෙන සිටින්න නොනිසු වේ. මෙසේ පිළිපං ඒ කාම රූප ප්‍රතිබාණයෙන් එම පිළිවෙත බහුලකට වෙසෙන මේ මහාමුගේ සිත අරියත්ව කාරණේ පහද පැහැදීම ඇති කල්ලි සම්පසාදී ඇති කල්ලි ඒ භවෙම රහත් භවව පසක් කෙරේ. විඥානාඥාතන සංඛ්‍යාත ආනේඤ්ජේතු සමවති. මරණින් මත්තේ මේ කාරණේ විද්‍යාමාන මේ කාරණේ යම් කර්මකින් මේ මහාමුගේ උපතනට මේ සීපාක විඥානීය වේන මේ කුසල ආනේන්ද ස්වභාවයට පැමිණියවන්නේ මහන්නෙමි තුන්වෙනි ආනේන්ද සප්පාය ප්‍රතිපදාවයයි කියනවා. දැන් ඉස්සෙල්ලා කිව්වේ මොකද්ද? මේක ඉස්සෙල්ලා දෙවෙනි කාරණේට කිව්වේ මේ රූපය නිසා තමයි මේ ප්‍රශ්නේ. ඉතින් එහෙමනම් එයා මේක දකිනවා මේ සතර මහා භූතයෝ අර ධාතු මනසිකාරයේ ඒ විලාවිදී යා කරනවා ධාතු මනසිකාරයේ කළා මේ අර අසූචි මගේ නෙමෙයි ආදී වශයෙන් බලලා එයා ආකාසඤ්ඤායතනි වාගේ දැනකට තමයි අර ඉස්සෙල්ලා දැන් කතාවේදී කියේ. දැන් මෙතන ආකාසඤ්ඤායතනෙ ගියායින් පස්සේ ඉතින් ඔය ආකාසඤ්ඤායතනෙ ස්පර්ශ කරමින් වේදනාවක් එහෙම තියෙනවා. ඉතින් ඒක තමයි මේ පෙන්නන්නේ. රූප රූප සංඥා සම්පරායක රූප සංඥා මේ දෙකම ගත්තාම මේ ඔක්කොම අනිත්‍යයි කියලා. එතකොට අනිත්‍ය නම් මෙයා පෙන්නනෝ ඒක නාබිනන්දති නාබිවදති නාජෝ සායතිත්‍ති අල්ලගෙන ඉන්න වටින්නේ නැහැයි කියලා. එතකොට මෙතන බැලුවා කාරණා අටකින් බුදුහාමුදුරුවෝ පෙන්නනවා කාමය දික්ත ධම්ම සම්පරායක. කාම සංඥාව දික්ත ධම්ම සම්පරායක. ඊළඟට රූපය ඊළඟට රූපය ගැන තිබුණා වූ ඒ සංඥාව. ඒ කියන්නේ දැන් ආකාස සංඥායතේට එහෙම ගිහිල්ලා තියෙනවා නම් රූපය ගැන සංඥාවක් නැහැ. නමුත් ඒ රූපය වෙන්වීම හේතු කොටගෙන එයාට යම්කෙසේ වේදනාවන් යාගේ දැනීමක් තියෙන ආකාසඤ්ඤායතනෙ ස්පර්ශ වෙලා නේද? එතකොට අන්නේ වේදනාවන් ගැන තමයි මේ බුදුහාමුදුරු පෙන්නන්නේ. එතකොට මේක අභිනන්දනා කරන්න වටින්නේ නැහැ. නාබිනන්දති නාබිවදති නජෝසායතිත්‍ති. මොකද මේක අනිත්‍ය උදයක්. අන්න ඒ විදිහට එයා කල්පනා කළාම ඉතින් එයාගේ අර මදේ කියන එක එහෙම නැති වෙලා යනවා. එයා ආකාසඤ්ඤායතනෙ හරි පවතිනවා කියන කතාවක් නේ ආගේ තිබුණේ. දැන් එයාට පේනවා මේව පවතින්නේ නැහැ කියන එක. අන්නේ මදේ බැහැලා ගියායින් පස්සේ ඉතින් එයාට පුළුවන්කම තියෙනවා ඒ ආකාසඤ්ඤායතන වේදනාව ඉක්මවලා විඥානඤ්ඤායතනෙ කියන එකට ගමන් කරන්න. තේරෙනව නේද මේක? ඒ කියන්නේ රූපයෙන් අයින් වුණා ආකාසඤ්ඤායතනෙ වුණා. දැන් එයාගේ ගැටෙන්නේ මොකද්ද යාව? ආකාසඤ්ඤායතනෙ. ආකාසඤ්ඤායතනෙ ගැටීම හේතු කොටම එයාට යම් වූ වේදනාවක් මෙතන මේ ස්පර්ශ වෙවි පල්ලෙහා පැත්තේ මේක සිද්ධ වෙන්නේ. දැන් බලන්න රූපේ ස්පර්ශ වෙන්නේ නැහනේ. රූපේ ඉවත් වෙනවා. හැබැයි ඒකෙන් අයින් වෙලා ගිහිල්ලා මේ පැත්තෙන් එනවා. අර ඒක අත්තා කියලා ගත්තා නම් මේ වේදනාව දැන් මේ වේදනාවට යටපැත්තෙන් සම්බන්ධතාවයක් අපිට ඇති වෙලා තියෙනවා. එතකොට ඒකත් එපා කියලා තමයි මෙයා මේ විඥානංචායතනෙ කියන එකට ගිහින් තියෙන්නේ. ඒක තමයි මේ තුන්වෙනි කාරණේ බුදුහාමුදුරුව පෙන්නන. මහණේ නැවත අනිකක්ද කියමේ. ආර්ය ශ්‍රාවක දෙමේ මෙසේ කල්පනා කරයි. මෙලෝ යම් කාමයොත්ද පරලෝ යම් කාමයොත්ද මෙලෝ යම් කාම සංඥාවොත්ද පරලෝ යම් කාම සංඥාවොත්ද මෙලෝ යම් රූපයොත්ද පරලෝ යම් රූපයොත්ද මෙලෝ යම් රූප සංඥාවොත්ද පරලෝ යම් රූප සංඥාවොත්ද යම් කම්පානෝන ධ්‍යාන සංඥාවොත්ද යම් තැනක ඒ සියලු සංඥාව ඉතුරු නොවි නිරුද්ධ වෙද්ද යම් මේ ආකින්චනායතන සමාධියක් වෙද්ද ඒ ශාන්තේ ඒ ප්‍රණීතේ මෙසේ පිළිපන්නා වූ ඒ බහුල කොට වාසය කරන්නා වූ ඒ සිත ආකින්චනායතන සමාධි හේතුවේ සිත පහදයි. පැහැදීම ඇති කල්ලි මේ භවයේදී ආකින්චනායතන සමාධියට පැමිණෙන ප්‍රඥාවෙන් එක් විදෙන ශරීරයගේ බිඳීමෙන් මරණින් මතු යම් කාරණයකින් ඔහුගේ උත්පත්තිය ගෙන දෙන්නා වූ විපාක විඥාන ආකින්චනායතන කුසල විඥානයට සමාන වේ යන මේ කාරණේ ඇත්තේ. මහන්නේ මේ පළවෙනි ආකින්චනායතන සමාධියට හේතු ප්‍රතිපදාවයයි කියන ලබන්නේ. ඉතින් මේ අවස්ථාව වෙනකොට මේ පුද්ගලයා මේ සංඥාව කියන එක ලාභයක් කියලා එයා පවසන්නේ නැහැ. අපි පොඩ්ඩක් බලමු අර අපි දැන් ටිකට් ඉස්සෙල්ලා බලමු මේ ස්ලයිඩ් එකත් එක්ක තුන්වෙනි ස්ලයිඩ් එකේ ඔයගලන්ට යම් කිසි දෙයක් මෙතන පේනවා. පළවෙනි වශයෙන්ම බලන්න අපි මොහොතකට හිතමු මනුස්සයෙකුට මේ අවිජ්ජා කියන එක නැහැ කියේ. ව්‍යාපාදයේ කියන එක නැහැ කියලා. මොහොතකට අපි හිතමු බලන්න. අවිජ්ජා ව්‍යාපාදේ නැති වුණත් මේ සාරම්භයේ තියෙනවා නම් මොකද වෙන්නේ? සාරම්භයේ තියෙනවා නම් ඔයගලන්ට පේනවා මෙතනින් අර කම්පිටිෂන් එක හින්දා එයා බය අගතියටත් යනවා. රණිත් මුදලාලිගේ කඩේද දුවන්නේ මගේ කඩේද නේද? ආදි වශයෙන් එයාට මෙතනදී බය අගතියට යෑමකුත් තියෙනවා. ඒ කියන මෙතන යමක් කැරකීමක් කියන එක තියෙනවා. මෙතන යම් කිසි සල්ලයක් ඇති වෙනවද? අර දික්ටි සල්ලෙන් කැරකීමක් තියෙනවද? මේ පැත්තේ මෝහ සල්ලෙන් එහෙනම් කැරකීමකුත් තියෙනවා. ඒ කියන්නේ සාරම්භය නිසා මේ වැඩේ සිද්ධ වෙනවා. අභිජ්ජා නැති වුණත් ව්‍යාපාදේ නැති වුණත් සාරම්භය තියෙනවා නම් හරි මේ විඥානීය ධාරාව ගැලීම අපිට සිද්ධ වෙනවා කියන එක තියෙනවා. එතකොට මෙතන පෙන්නන්න පුළුවන් මෙහෙම දෙයක්. අපිට මේ අවස්ථාවේදී අපි සමාධියක් එහෙම අල්ලගෙන තියෙනවා නම් අපිට උද්දච්ච ස්වභාවයක් තමයි අපිට ඇති වෙලා තියෙන්නේ. උද්දච්චයේ තියෙනවා මේ රෙස්ලස්නස් කියන්නේ නේද? උද්දච්චයේ කියන එක අපේ තියෙනවා. අපි මොකක් හරි සමාධියක් අල්ලගෙන තියෙනවා. එතකොට දැන් බලන්න මට ඇතිවෙනවා මෙහෙම ප්‍රශ්නයක්. මම කවදා හරි යම්කිසි ආකාරයකට කඩයක් දාගෙන හරි මම රූපය පරිහරණය කරමින් නම් කිසි සපක් සහිතවම ඉන්නකොට අල්ලපු gedara අල්ලපු මනුස්සයා ටිකක් ලොකු කඩයක් දාලා ටිකක් මිනිස්සු එකට යනවනම් මගේ රූප කතාව විඳිනවා මම පරාදයි. මට එන රූපයත් එක දිනන්න පුළුවන් කමක් ඇත්තේ. රූපය අත්හැරලා ඉපාර මම ආකාසඤ්ඤායතනට පැන ගන්න. රූපයත් එක්ක ඉන්න බෑයි කියලා. එහෙම නැත්තම් මං හිතුව මම පළවෙනි ධ්‍යානෙට ගියා කියලා. අඩුම තරම් පළවෙනි ධ්‍යානෙට ගිහිල්ලා මම බොහොම සන්තෝෂයෙන් ඉන්නකොට අන්න දෙවෙනි ධ්‍යානෙට ගියේ එක්කෙන ඔන්න එන මල් ළඟට ඇවිල්ලා කියන අයියෝ ඕක මොකක්ද මම මේ විතක්ක ਵਿਚාර කරන්නේ වන්දතෝ දෙවෙනි ධ්‍යානෙ නේ ඔයා පරාදයි ආ දැන් මම දෙවෙනි ධ්‍යානයට මහන්සිලා ගියාන් පස්සේ තුන්වෙනි ධ්‍යානයට ගිය මිනිස්සයා ඇවිල්ලා කියනවා මේ ඕක මොකක්ද මම ඔය ප්‍රීතිය මොනවත් නැහැ ඔගේ ආදීනවයන් තියෙනවා මම මේ සුඛේ සහගතව බොහොම හොඳට මෙතන ඉන්නවා මම ආයෙත් පරාදයි නේද ඔය විදිහට ගිහිල්ලා බලන්න මම හතරවෙනි ධ්‍යානයට ගියාම පස්වෙනි ධ්‍යානයට ගිය මිනිස්සයා ඉද ආකාසඤ්ඤායතන ලාභයෙන් ඉද මම පරාදයි කිසිම ආකාරකින් මට දිනන්න බෑනේ මම මේ මොකද්ද කරගෙන ගිහින් තියෙන්නේ බලන්න මේ ධර්මයේ හොඳට බැලුවොත් ඔයගලන්ට පේනවා මම මේ බෙස්ට් එක හොයාගෙන ගිහිල්ලා තියෙන්නේ හොඳ මේක බලන්න රූපේ මම බෙස්ට් එක හෙව්වා මොකද රූපේ බෙස්ට් එක හොඳ මේක මොකක්ද දැන් මිනිස්සු ඇඩ්වර්ටයිස් කරනවා නේද ඔය මේ ස්පේෂියස් රූම් කියලා කියන්නේ මිනිස්සු ඇඩ්වර්ටයිස් කරනකොට හෝටල් එහෙම කියනකොට මේ කාමරයේ මේ පොඩි වෙලා තියෙන කාමරය ගැනද කතා කරන්නේ ඒගොල්ලෝ කතා කරන්නේ ස්පේස් එක තියෙන එක එහෙනම් රූපේ හොඳ මේක මොකක්ද රූපය නැතිකම කියන එක ස්පේස් එක එතකොට ඊළඟට ඔය ස්පේස් එකේ බෙස්ට් එක මොකක්ද ඒ කියන්නේ ආකාසඤ්ඤායතනෙ කියන එකේ හොඳ මේක මොකක්ද ඒ ආකාසඤ්ඤායතනෙ නිසා මට යම්කිසි වේදනාවක් මං කිව්වේ අර පල්ලෙහැන් සම්බන්ධ වෙලා එනවා කියලා ආකාසඤ්ඤායතනෙ මට ගැටීමක් ඇති වෙනවා ආකාසඤ්ඤායතනෙ ස්පර්ශ වෙනවා අන්න ඒ වේදනාව නැතිවීම කියන එක තමයි මට එන ඒකේ හොඳ බෙස්ට් එක වෙන්නේ. එතකොට එහෙමනම් ඒකේ බෙස්ට් එක තමයි වේදනාව නේද? ආකාසඤ්ඤායතනයේ හොඳ මේක තමයි වේදනාව කියන එක. ඉතින් ওই වේදනාව කියන එකේ බෙස්ට් එක මොකක්ද? වේදනාව කියන එකේ බෙස්ට් එක වෙන්නේ හොඳ මේක වෙන්නේ වේදනාව නැතිකම කියන එක. ඒ කියන්නේ මේ වේදනාව ගැන සංඥා මානසිකාරයෝ නැතිකමයි කියන එක. ඒ කියන්නේ දැන් මම හිතන්න බලන්න මම ඉන්නවා භාවනා කරනවා. මම හොඳ සමාධිගත ස්වභාවයකින් හොඳට ධර්මයේ මෙනෙහි කර කර ඉන්නවා. ඊට පස්සේ මට දැනෙනවා මේකේ මේ පපුවේ නිකන් රිදිලා එක පාට එක තත්පරයකට heart attack වගේ මොනවා හරි නිකන් ගෙවලා එහෙම යනවා. හැබැයි මගේ භාවනාව හොඳින්ද මම යනවා. හැබැයි මට මේක වුණා කියලා මම දන්නවා. දැන් ඔයගොල්ලන්ගේ භාවනාවේ යම්කිසි පොඩ්ඩක් තුනී වෙන වෙලාවක ඔයගොල්ලන්ට එක පාටම හිතෙන්න පුළුවන්. දැන් මේ භාවනා නම් හොඳට කෙරීගෙන යනවා හැබැයි මට මේක ඉවරුනහම හොස්පිටල් එකට යන්න වේවි කියලා. මට දැන් රිදෙන්නේ නැහැ. දැන් මම මේ මොකද්ද කතා කරන්නේ? කලින් වේදනාවක් දැනුණා කියලා මට ඇති වෙන සංඥා මානසිකාර වෙනම් පේනද වේදනාවේ බෙස්ට් එක වෙන්නේ මොකද්ද? වේදනාව ගැන සංඥා මානසිකාර නැතිකම කියන එක. අන්න එතෙන් තමයි මේ හත්වෙනි ධානය කියන එකට එයා ඇවිල්ලා තියෙන්නේ වේදනාව ගැන සංඥාවක් මානසිකාරයක් මට මොනවාක්වත් නැහැ කියන தത്വෙට එයාගේ මනස ඇවිල්ලා තියෙනවා. ඉතින් වැඩේ තියෙන්නේ මෙයා මේ බෙස්ට් එක අයින් කරගෙන ආවා. ඒ කියන්නේ රූප හොඳයි කියපු කතාව ඒව අයින් කරගෙන තමයි මෙතෙන්ට එනකන් ඇවිල්ලා තියෙන්නේ. හැබැයි මේක දිනන්න පුළුවන් ගේම් එකක් නෙමෙයි. දැන් වේදනාව එක මං පෙන්නේ අර පළවෙනි ධානයට වඩා දෙවෙනි ධානය හොඳයි කියනවා. ඊට වඩා තුන්වෙනි ධානය හොඳයි කියනවා. ඉතින් මං හොඳ එක හොයාගෙන ආවා. දැන් අන්තිමට ගත්තාම මේක වේදනාවක්වත් දැනෙන්නේ නැතිකම. ඒක ගැන සංඥාවක් නැතිකම තමයි මට හොඳකම ඇති වෙලා තියෙන මේ හත්වෙනි ධානයේ කියන්නේ. ඒ කියන්නේ මේ දිනන්න බැරි ගේම් එකක් නේද? ඒ කියන්නේ දිනන්න බැරි ගේම් එකේදී මම තීරණ ගන්නවා එහෙනම් වේදනාවත් එක්ක මට දිනන්න බෑ. එහෙමනම් මේකේ සිසේෂන් එක නතර වීම කියන එක තමයි හොඳ කියලා. එතකොට ඒක නතර වෙලා තමයි යා ඒ හත්වෙනි ධානයේ කියන එකට එයා ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේක ඔතනත් ඉන්න පුළුවන් කමක් ඇත්තේ නෑ ওই හත්වෙනි ධානයේ. ඒ කියන්නේ ඔය බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මේ ද්වේෂය කියන එකයි අදෝෂය කියන එකයි මොකක්ද කියන එක. ද්වේෂය කියන එක ඔයගොල්ලෝ දන්නවා නේද? එතකොට අදෝෂය කියන එක මොකක්ද කියලා හෙව්වොත් මොකක්ද ඔයගොල්ලන්ට කියන්න පුළුවන් මොකක්ද? ඔයගොල්ලෝ කියන්නේ ද්වේෂය නැතිකම කියලා මිනිස්සුයෝ කියන්නේ නේද? ඉතින් මං ද්වේෂය තහනම් වචන කිව්වොත් ඒක කියා ගන්න බෑ. ඕකේ පැහැදිලි කිරීමක් තියෙන්නේ පිටකෝපදේශයේ අජ්ජත්තරතෝ සමාහිතේ වික්කේප පටිසාරණං අයං අදෝසෝ කියලා කියනවා. අජ්ජත්තරතෝ සමාහිතේ වික්කේප පටිසාරණං අයං අදෝසෝ. අභ්‍යන්තරයේ සමාහිත බවක් තිබෙනවා කියන වික්ෂේපය මුලාව පහ කිරීම තමයි අදෝසය කියලා කියන්නේ. මුන්ති ඔය අර්ථ දැකීමත් එක්ක බැලුවාම ඉතින් Tamanට පේනවා කිසිම ආකාරකින් කිසිම සමාධියකින් අපිට ඉන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඉතින් මේ ධර්මයේ හොඳට තව තේරුම් ගන්න අපි යමු ඒ ඩයග්‍රම්ස් වල 4 වෙනි ස්ලයිඩ් එකට. මේ ඩයග්‍රම් එකේ අපි පෙන්වන්න හදන්නේ අහංකාරය නිසා මමංකාරය කියන එක ඇති වෙන හැටි. අහංකාරයෙන් මමංකාරය වෙන හැටි පෙන්වනවා. මේක පෙන්නනවා පිටකෝපදේශේ ඒ සිංහල පොතේ නම් උතන ඔය පිටුව තියෙන 119 පිටකෝපදේශේ පෙන්නනවා භවයේද භෝගයේද ඕකාරයේද අහංකාරයට පදට්ටානං කියලා. භවං භෝගං ච ඕකාරස්ස අහංකාරස්ස පදට්ටානං කියලා ඒක පෙන්නනවා. එතකොට ඒක අපි මේකේ ලකුණු කරලා තියෙනවා. භවය කියන එක ජාත වේදනාවත් එක්ක ලකුණු කරලා තියෙනවා. භෝගය කියන එක කබලින්කාර ආහාරය. ආහාරණිය ඔයගොල්ලන්ගේ භෝගය යන්නේ ඒ රූපයන් කියන ඒවා. ඊළඟට ගත්තාම මනෝ සංචේතන ආහාරය ඕකාරය කියලා කියනවා. ඒ කියන්නේ අර රූපයන් එහෙම ඉක්මවලා ගිහිල්ලා ආකාසඤ්ඤායතනිය වැනි ධානයන් වලට ගිහිල්ලා තියෙනවා කියන එක. මෙන්න මේ තුන නිසා ඒ අපිට අහංකාරය ඇති වෙනවා කියන එක පෙන්වනවා. දැන් බලන්න අවුරුදු 16ක ගෑනු ළමෙක්. ඒ ළමයා ලස්සන නම් ඒ ලස්සන නිසා එයා අහංකාරය වෙලා තියෙනවා. ඒ කියන්නේ එයාගේ භවය නිසා ඇති වුණා වූ අහංකාරය. ඒක අපිට තේරෙනවා නේද? හැබැයි ඉතින් වැඩේ තියෙන්නේ එහෙම වෙන්න නම් අනිත් අය කැත වෙන්න ඕන. Taman ලස්සන වෙන්න නම් අනිත් අය යන් යාට සාපේක්ෂව කැත වෙන්න ඕනේ. ඒ කියන්නේ ඉනීක්ලිටි එකක් වෙනසක් තියෙන්න ඕන. හැම ගෑනු ළමයාම එකම වගේ නම් පේන්නේ. ඉතින් ඒකේ අහංකාරයක් වෙන්න දෙයක් නැහැ. මමත් එක වගේ, අරයත් එක වගේ, කිසිම වෙනසක් නැහැ. එකම කෝපි එක නා නේද? එහෙනම් වෙනසක් තියෙනවා නම් තමයි මේක ඇති වෙන්නේ. භෝගියටත් එහෙමනේ. දැන් මට බෙන්ස් කාර් එකක් තියෙනවා නම් අනිත් මනුස්සයාට ත්‍රිවිල් එකක් තියෙනවා නම් මට බෙන්ස් කාර් එකක් තියෙනවා කියලා අහංකාරයක් තියෙනවා. එහෙනම් භෝගියෙත් වෙනස තියෙනවා. එතකොට මේකෙත් වෙනසක් ඇති වෙලා තමයි ඒ අහංකාරයක් අපි ඇති කරගෙන තියෙන්නේ. ඒ වගේම තමයි මෙතන මේ අරූප ධානය. දැන් අරූප ධානය නිසාත් අපි අහංකාර වෙනවා. කොහොමද? අපි හිතමු මිනිස්සේ භාවනා කළා අර අසුචි මගේ නෙමෙයි කියලා අරගෙන ගියා ආකාසඤ්ඤායතනයකට. එහෙම ගියා. ධාතු වශයෙන් බලලා. බලලා මෙයාට හරි සන්තෝෂයි. කවදාවත් ගිහිල්ලා තිබුණේ නැහැ. දැනගෙන හිටියේ නැහැ මේ ක්‍රමේ. ඉතින් හරි සන්තෝෂයි ගිහිල්ලා තමන්ගේ යාළුවට කියන යාළුවා අද නම් හොඳට භාවනා කළා. මේ ගියා. ඒවර ඒ මිනිස්සේ ඔළුවක් ගහලා කියනවා අනේ මං දැන් අවුරුදු 7ක් භාවනා කළා. මට තාම ඔබට යන්න බැරි නේ. ආ එයාට බෑනේ. මට පුළුවන්. ආන්න තමන්ගෙන් ඇතුලේ අහංකාරයක් අර වෙනස අරයක් කියවන ඕම මත ඔබට යනවා. ඉතින් ඕක මොකද්ද කිව්වනම් ඉතින් අහංකාරයක් වෙන දෙයක් ඇත්තේ නැහැ. මාන්නේ බහැලා යන්නේ. මෙතෙන්දී අහංකාරයක් ඇති වෙනවා. එතකොට ඔන්න ඕක නිසා මෙතන පෙන්නනවා මේ පෙටගෝපදේශයේ පෙන්නනවා මේ මෙතන ලියලා තියෙන පුරුෂ ඉන්ද්‍රිය. ස්ත්‍රී ඉන්ද්‍රියංච තණ්හා පදට්ටානම් කියලා. ඒ කියන්නේ පුරුෂ ඉන්ද්‍රියයි ස්ත්‍රී ඉන්ද්‍රියයි කියන එක තණ්හාව ඇතිවීමට ආසන්න කාරණේ වෙනවා කියලා. පිරිමියෙක් නම් ගැහැණිය හා සම්බන්ධ වූ දෙයක් ඇත. ඒ පුද්ගලයා අභ්‍යන්තරයේ ඇලී කියලා පෙන්වනවා. මේක අහංකාරයයි. අභ්‍යන්තරයේ ඇලීම අහංකාරයයි. මෙසේ රාග සහිත වූයේ බාහිර වූ දේ හොසොයයි. මේක මමංකාරයයි කියලා ඒක තමයි ඔය ලියලා තියෙන්නේ. එතකොට මේ බලන්න මෙතන පෙන්නනවා පිරිමියෙක් නම් ගෑණිය හා සම්බන්ධ වූ දෙයක් තියෙනවා. පුරුෂයෙක් පුරුෂයෙක් දැස බලන්නේ මම පුරුෂයා කියලා මාන්නයක් අටවෙයි. ඒක නිසා එයාට අර පුරුෂයෙක් දැස බලනවට වඩා වෙනස් වූ සිතුවිලි එනවා. දැන් මෙතන ඉනීක්විලිටි එක තියෙනවා නේද? මම පුරුෂයා. පුරුෂයා බලුවහම පුරුෂ වශයෙන් සමාන. එහෙනම් ඒක මොකක්වත් නැහැ. අහංකාර කතාවක් නැහැ නේද? පුරුෂයා කාන්තාව දැස බලනකොට මම පුරුෂයා කියලා අර ඉනීක්විලිටි එක තියෙනවා, වෙනස තියෙනවා. ඒක නිසා එයාට අහංකාරය කියන එක එතෙන්දී ඇති වෙනවා. ඉතින් ඕක පටන් ගත්තේ මං කියන්නේ පොඩි කාලෙමයි. පොඩි කාලෙ මම දැක්ක අවුරුදු 5 6ක දරුවෙක් නැග්ග පේර ගහට. මේ අත්ත පාත් වෙලා තියෙන පොලොගිට්ටුවමයි තියෙන්නේ. මේක නැග්ග. නැගලා උඩ අත්තත් අල්ලගෙන මෙයා යනවා. පොඩ්ඩක් දුර ගිහිල්ලා එයාගේ නංගි ඉන්නවා. අවුරුදු 3 4ක දරුවෙක් නංගිටත් කියනවා නගින්නේ කියලා පේර ගහ. ඒ පාර අම්මා බලාගෙන ඉඳලා කිව්වා පුතේ ගෑනු ළමයි ගස් නගින්නේ නෑනේ. මේ කතා කරන්නේ ඉස්සර ගානේ කැලේ කාලේ ගෑනු ළමයි කියන. එතකොට දැන් මෙතන දැන් මෙයා අල්ලගත්ත අය ඒගොල්ලන්ට බැරිද? මට පුළුවන් නේ කියලා දැන් මෙයා මාන්නයක් අටවගෙන මම මේ පේර කඩන්න යනවා කියලා අත්ත දිගේ කියෝ කියෝ එයා යන්න. ඇති පේරයක් නෑ. නමුත් අර හැංගීම ඒ විදියයි. දැන් ওই ළමයා අපි හිතමු ලොකු වෙලා ඊට පස්සේ කසාදයක් එහෙම බඳගෙන ඉන්නවා. ගෙදෙට්ට එනවා, බෑග් එකක් අරගෙන ඔෆිස් ගිහිල්ලා එනකොට ඔන්න පේනවා මිදුලි තනකොළ එහෙම තියෙනවා බර වැඩ තියෙනවා නේද? දැක්කා මොකද හිතන්නේ? අනේ අපේ නෝනට නම් මේ වගේ වැඩ කරන්න බෑ, මේ ලෝන් මූව් කරන ඒවා අර වගේ බර වැඩ ඒවා කරන්න බෑ, ඒවා මට තමයි හයිය හත්තිය තියෙන්නේ කියලා තමන් ඒක එක ගන්නවා. අර ගෑනු මනුස්සයා කුස්සියට යනකොට ඔන්න බෑග් එක කුස්සිය ළඟින් තියෙනකොටම එයාට එනවා ඇඟේ, ආ මේවා මගේ වැඩ, මගේ රාජ්‍ය පිඟන් අරෝ මේව ඔක්කොම තියෙන උයන ඒවා අරෝ මේව මට තමයි පුළුවන් කියලා හැඟීමක් තියෙනවා. ඇයි පෙළ මිනිස්සු කියනවා නේද අපේ මහත්යරණ සම්බෝලයක්වත් අදා ගන්න බෑ කියලා. ඉතින් ඌ වගේ හැඟීම් ඇති වෙලා ඒ කියන්නේ මම නම් ආලා තිනවා ගම්පලාතක මං ආගෙන හිටිය දවසක් එක කාන්තාවක් එයාගේ මහත්යයට බයින මහත්යයල ඉදර නෑ බනිනකොට තව කාන්තාවක් අහගෙන ඉඳලා කිව්වා අනේ උඹ කියන්න එපා ඒ මහත්යයා ඉඳ නේද ඔයා අද කාල ජීවත් වෙලා ඉන්නේ කියලා. ඒ බර මේ කාන්තාව ඉඳන් කිව්වා ඔව් එයා සල්ලි හොයාගෙන ඉනවා තමයි මං හැබැයි මං උයලා දුන්නේ නැත්නම් එයා කාලා අමාරයි කියලා කිව්වා. එතකොට එයා අල්ලගෙන තියෙනවා මගෙන් තමයි අරක පවතින්නේ කියලා එතන අල්ලගෙන තියෙනවා. ඉතින් ඔහොම ගිහිල්ලා ওই අහංකාරයෙන් ඇතිලා ওই ස්ත්‍රී ලිංගයන් පුරුෂ ලිංගයන් නිසා ඒ පුද්ගලයන්ට ඒ පුරුෂයා කාන්තාව දෙස බලනකොට මම පුරුෂයා කියලා කාන්තාව දෙස බලනවා. කාන්තාව පුරුෂයා දෙස බලනකොට මම කාන්තාව කියලා හිතාගෙන පුරුෂයා දෙස බලනවා. කාන්තාව කාන්තාව දෙස බලනකොට එක ආකාරයක්, පුරුෂයා දෙස බලනකොට තව ආකාරයක්. එතකොට මේ විදිහට ඒ තමන්ගේ අහංකාරය ඇති වුණා. අහංකාරය ඇති වුණයින් පස්සේ මෙයා බාහිර දේ හොයනවා. ඒකයි මේ පෙන්නන්නේ. අභ්‍යන්තරය ඇලුනා මම පුරුෂයා කියන කතාව, මම කාන්තාව කියන කතාව. ඒක නිසා අභ්‍යන්තරය ඇලුනා. ඇල්ලා එයාගේ ඒ අහංකාර වුණා. මේ විදිහට රාග සහගත වූයේ එයා බාහිර වූ දේ සොයනවා. බාහිර වූ දේ සොයනවා කියන්නේ අන්න ගන්න අවුරුදු 16 ගෑනු ළමයා. දැන් එයා ලස්සනයි කියලා අහංකාර වෙලා තියෙනවා. දැන් ඉතින් දැන් මෙයා ලස්සනයි කියලා දැනගන්නේ කොහොමද? මොකද යාඩ්ස්ටික් එක. අනිත් අය දිහා බැලුවාම ඒ අය මන් දිහා බලනවා නම් බලාගෙන ඉන්නවා කියලා දකින්නවා නම් අන්න එහෙනම් මම ලස්සනයි. කවුරුව බලන්නේ නැත්නම් ඔකේ ඇති දෙයක් ඇත්තේ නැහැ. නැත්තම් කොහොමද හොයාගන්නේ? දැන් එක නිලියක් මන් දන්නවා මම ඉස්සර චිත්‍රපට ටීවී එකෙන් බලන කාලේ නිවුස් වලදී ඉන්ටර්විව් එකක් ගියා. ඒකදී පරණ වයසට ගිය නිලියක්ව ගෙන්නලා එයාගෙන් අහන එයාගෙන් ඇහුවාම එයා කියනවා කවුරුවත් බලන්නේ නැත්තම් ඇති වැඩක් නැහැ කියලා. මොකද දැන් වයසට ගිහලා කවුරුවත් බලන්නේ නැහැ. බලන්නේ නැත්තම් ඇති වැඩක් නැහැ කියලා. ඉතින් බුදුහාමුදුර සූත්‍ර දේශනාවේ ඔක පෙන්වනවා. ඒ අංගුත්තරනිකායේ සූත්‍ර දේශනාවක එහෙම පෙන්වනවා. එහෙම කාන්තාව ඒ බලනවායි කියලා අනිත් අය තමා දිහා බලනවද කියලා. අන්න ඒ අර්ථයට බුදුහාමුදුර දේශනා කරනවා. එතකොට එහෙමනම් දැන් මේ පුද්ගලයා අනිත් මනුස්සයා දිහා බැලුවහම මොකද වෙන්නේ? මෙයාගේ ඉන්ද්‍රිය සංවරයක් නැහැ. දැන් එයාට පේනවා අරයාගේ අතන උසයි මෙතන පාතයි. එහෙනම් බාහිර වස්තුන්ගේ පරිග්‍රහය කියන එක ඇති වෙනවා. මතකද අපි බැලුවා දෙවිනියට බැලුවේ තණ්හාවෙන් පරිග්‍රහය කියන එක ඇති වෙන මතකද? කබලින්කාර ආහාරයේ ස්පර්ශ වෙනවා, ස්පර්ශයෙන් වේදනාව, වේදනාවෙන් තණ්හාව, තණ්හාවෙන් පරිග්‍රහය, පරිග්‍රහයෙන් මමංකාරය, මමංකාරයෙන් සුඛ සංඥාව, සුඛ සංඥාවෙන් ස්පර්ශයට එනවා අපි ආහෝ. සාස්ත්‍රෝ ස්පර්ශ අනුභගමන ලක්ෂණ සුඛ සංඥා කියලා මතකයි නේ. දැන් අහංකාරය ඇතිල මොකක්ද ඇති වෙන්නේ අන්තිමට? මමංකාරය කියන එක. මේක මතක තියෙන්න ඕනේ කලින් කරපු දේ. දැන් එතකොට එහෙමනම් ඔයගලන්ට පේනවද අහංකාරේ මමංකාරය කියන එක? දැන් බලන්න මෙන්න මේකේ මේ කාරණා තුන හොඳට මතක තියාගන්න. මොකද්ද කාරණා තුන? 1යි 2යි 3. මේක මෙන්න මේ භෝගය කියන පැත්තට එක දාලා තියෙනවා. කබලින්කාර ආහාරය දෙක කියන එක ගත්තාම මෙතන මේ සංඥාවක් සහගතව නේද? මේ වේදනාව භවයේ කියන දැන්න මෙතන තියෙනවා. මේ පැත්තෙන් තියෙන ඕකාරයේ කියන එක. දැන් බලන්න ඔය වේදනාව අපි දන්නවා ඔය පරාමා මෙතන තියෙනා වේදනාව පරාමාසය කරා ඇදිලා එනවා කියන එක තියෙනවා. වේදනාව අර සුඛයි වුණාම ඒක ඇදෙනවනේ පරාමාසය කළා නේද? දැන් ඊළඟ ඩයග්‍රෑම් එකේදී අපි බලන්නේ ඔකට ඇදුනට පස්සේ ඇති අවස්ථාවක් එක්ක අපි මෙනෙහි කරලා බලමු. හිතලා බලමු එහෙනම් මේක දැන් පරාමාසයට ගිහිල්ලා තියෙනවා. මේක අංශක 90කින් කරකෙව්වොත් මොකද වෙන්නේ? 1යි 2යි 3යි කියන එක අපි අංශ මේක තියෙන එක මෙහෙම ඩයග්‍රෑම් එක අනිත් පැත්තට අංශක 90කින් කරකවන රොටේට් කරන මොකද වෙන්නේ? මෙන්න මේ ඩයග්‍රෑම් එක හැදෙනවා. අර වේදනාව තිබිච්ච තැන දැන් හිතන්න අර භවයේ කියුව එක දැන් පරාමාසයේ මේකේ තියෙනවා. එනකොට පල්ලෙහාර අපි අල්ලගෙන ඉන්නවානේ යම්කිසි ආකාරට වෝකාරය කියලා කියන්නේ ආකාස සංඥායතනේ හොඳයි කියලා ආන්න එතන තමයි දැන් මෝහය කියන එක ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේකේ මේ පැත්තෙන් උගලන්ට පේනවා පානාතිපාතේ අදත්තාදානේ කාමේ වර්ධවා ඇසවීම කියන එක ලියලා තියෙනවා. ඉතින් මේවා අතර සම්බන්ධතාවයක් තියෙනවා. අන්න ඒක තමයි මුලින්ම පෙන්වලා දෙලා තියෙන්නේ. පානාතිපාතේ නිසා අපිට දේශය ඇති වෙනවා. දේශය නිසා පානාතිපාතේ ඇති වෙනවා. ඊළඟට ආපහු අදත්තාදානේ නිසා ලෝභය ඇති වෙනවා. ලෝභය නිසා අදත්තාදානේ කියන එක ඇති වෙනවා. කාමයේ වර්ධව හැසිරීම නිසා මෝහය ඇති වෙනවා. මෝහය නිසා කාමයේ වර්ධව හැසිරීම කියන එක සිද්ධ වෙනවා. දැන් මේ ඩයග්‍රෑම් එක ඇකිලින්නා වූ ඩයග්‍රෑම් එක. මේක අර බෝල කූඩුවේ තියෙන රෙදි දාන ඒක අකුලන්න පුළුවන් නේද මෙහෙම. මේ පැත්තටත් පුළුවන් මේ පැත්තටත් පුළුවන්. දැන් බලන්න එක පැත්තකට ඇකිලීමක් තියෙනවා. මෙහෙම චප්ප කරන්න පුළුවන් එකක් තියෙනවා. ඒ කියන්නේ පානාතිපාතයේ කළොතින් අපි අදත්තාදානියත් කරන අවස්ථාවක් පෙන්වලා දීලා තියෙනවා. තමන්ගේ ගෙදර කුකුලා ඉන්නව නම් කුකුලා මරාගත්ත පානාතිපාතය ඒ සතා කිව්වේ නැහැ කොයි වෙලාවක් හරි මස්තික ගණ්ඩේ කියලා. ඒක නිසා අදත්තාදාන. එහෙනම් ඔයගලන්ට පේනවා මේ පැත්තට ඇකිලීමක් කියලා. පානාතිපාතයෙන් අදත්තාදානිය වෙලා මේක මේ පැත්තට මෙහෙම ඇකිලීමක් කියන එක. අපි විශේෂයෙන් බලන්නේ මෙන්න මේ අනිත් පැත්තට ඇකිලෙනවා කියන එකයි. ඒ කියන්නේ පරාමාස කාය ග්‍රන්ථයේ ඉඳන් සත්‍යයට ඇදිලා යන්නා වූ ඇකිලීමක් ගැන තමයි අපි බලන්නේ. අන්න ඒක තේරුම් ගන්න අපි ඉස්සෙල්ලාම අපි වාක්‍යයක් මෙතන මේක ඉංග්‍රීසියෙන් ලියලා තියෙනවා. ඕගොල්ලන්ට ඒක අපි සිංහලෙන් ලියා ගමු. මේක පෙන්නනවා මේක ලියා ගන්න පෙර වූ මෝහය වරහණක් ඇතුලේ දාලා ලියා ගන්න දෝෂ සහිතව ජීවත් වීම පානාති පාතේ හයිපන් එකක් දාලා ලියා ගන්න පානාති පාතේ. ඒ කියන්නේ මොකද්ද? මෙන්න මේ පල්ලෙහා තියෙන ලයින් එක තමයි අපි ලකුණු කරන්නේ. මොකද්ද මේ පෙන්නන්නේ? මේක අපි කතා කරනවා පෙර වූ මෝහය දෝෂ සහිතව ජීවත් වීම. දෝෂ සහිතව ජීවත් වෙනවා කියලා කියන්නේ ආකාස සංඥායතනෙ වැනි සංඥාවන් මගේ කියලා අරගෙන මම ජීවත් වෙනවා. ඕකාර කතාවත් එක්ක නේක කිව්වේ. ඕකාරයෙන් මෙතෙන්ට අවිල්ල තුමි ඉස්සෙල්ලා ඒකේ නේද? ආකාස සංඥායතන සංඥාවෙන් මට ජීවත් වෙලා ඉන්න පුළුවන් කියලා හිතෙනවා. එතකොට ඒකෙන් මේ පැත්තට ගියාම ඔයගලන්ට වෙනවා පානාති පාතේ කියන. පානාති පාතේ නිසා දේශේ, දේශේ නිසා පානාති පාතේ. මේ ලයින් එක මෙතන මොහේ කියන්නේ තියෙනවා. එතකොට අපි නිතරම මෙතනින් පටන් ගන්නවා. වම් අත පැත්තට ගිහිල්ලා දකුණු අත පැත්තට එනවා. ඒක තමයි ඔය ලියලා තියෙන්නේ. ඊළඟට මේ උඩත් ආපහු ලව ලයින් එකක් තියෙනවා. අන්න ඒ අර්ථයටම අපිට බලන්න පුළුවන්. දැන් අවිද්‍යාව ලෝභ සහිතව ජීවත් වීම අදත්තාදානයි. එහෙමනම් ඒක අපි ලියාගමු. දැන් අවිද්‍යාව වරහණක් ඇතුලේ දාගන්න ලියාගන්න ලෝභ සහිතව ජීවත් වීම හයිෆන් එකක් දාලා ලියා ගන්න අදත්තා දානිය කියන එක. මොකද්ද අපේ දැන් තිබෙන්නා වූ දේ? අපි දැන් කරන්නේ මොකද්ද? රස්සාවක් කරලා මුදල් උපයාගෙන ජීවත් වෙනවා. ඕකනේ අදත්තා දානේ නේද? ඒක තමයි අපි දැන් අවිද්‍යාව අපි කල්පනා කරනවා මෙහෙම කරගෙන ජීවත් වෙලා ඉන්න එක තමයි මට කරන්න තියෙන්නේ. ඒක තමයි පෙන්නලා තියෙන්නේ. ආපහු බලනවා වලට පේනවා මෙතනින් පටන් ගත්තා දැන් අවිද්‍යාව ලෝභ සහිතව ජීවත් වීම අනිත් පැත්තට ගියාම අදත්තා දානි අර ඉස්සෙල්ල පටන් එකම තමයි අනිත් පැත්තට යන්නේ. ඊළඟට අපි තුන්වෙනි කාරණේ තියාගමු. මේ මැද්දේ තියෙන එක අපි කතා කරමු. කාමයේ වර්ධවා හැසිරීම අයිෆන් එකක් දාලා ලියා ගන්න කාම සංඥා ආපහු අයිෆන් එකක් දාලා ලියා ගන්න මේ ඇලීම අභිනිවේෂය කියලා. එතකොට ඒකෙත් ගත්තාම මේ කාමයේ වර්ධවා හැසිරීම කියන එක ওই කාම සංඥාව කියන එක අපේ ලියවෙන්නේ ඇත්තෙම කියනවා නම් දකුණු අත පැත්තේ සංස්කාරය නිසා විඥානයේ පැවතීමනේ. කාමයේ වර්ධවා හැසිරීම කාම සංඥාව ඊට පස්සේ ඒකේ ඇලීම තමයි මෙතන අභිනිවේශය කියන එක එන්නේ. ඒක මේ මැද්දේ ලයින් එක තමයි මේ කතා කරන්නේ. දැන් එතකොට ඕගොල්ලන්ට කාරණා තුනක් පේන්නේ. මොකද්ද? එකක් තමයි අභිනිවේශය, අනිත් එක තමයි මෙතන තිබෙන්නා වූ මේ අවිද්‍යාව කියන එක. අනිත් අතට අපිට පල්ලෙහැන් තියෙන මොහේ. තුන් දෙනෙක් ඉන්නවා නේද ඉදන් සත්‍යයේ වට. අභිනිවේෂයයි අවිද්‍යාවයි මොහයයි කියලා තුන් දෙනෙක් ඉන්නවා. මේ තුන් ධර්මියෝ නිසා ඔය ඉදං සච්ඡාපි නිවේස කාය ග්‍රන්ථය ඇතුළට මේ පරාමාස කාය ග්‍රන්ථේ ඇදෙන. මෙන්න මේ තුන් ධර්මය නිසා. කොහොමද ඒක වෙන්නේ? පළවෙනි වශයෙන් කල්පනා කරලා බලන්න කොහොමද මේක වෙන්නේ කියලා. ඕගොල්ලෝ දන්නා ධර්මයේ තමයි නිතරම හිතන්න ඕනේ. මොකද්ද දන්නා ධර්මය? විඥානාහාර පාර නේද? විඥානාහාර පාරේ මොකද වෙන්නේ? දැන් බලන්න අපි ඔන්න මොනවා හරි එකක් අර විඥානාහාරය ඇතුණෙන් පස්සේ එතනින් අපි එනවා නිත්‍යයි කියලා කතාව. නිත්‍යයි කියලා ගාවට පස්සේ අපි ඔබ අත්වාද උපාදානයට එනවා නේද? ඊට පස්සේ අවිද්‍යාව කියන එක ඇති වෙනවා. ඉතින් අවිද්‍යාව අවිද්‍යා යෝගේ මතකද? අවිද්‍යා යෝගයෙන් ඕගොල්ලෝ එනවා මෙතන මේ පල්ලෙය ඉදං සච්ඡාබිනිවේස කාය ග්‍රන්ථේට. එතකොට එහෙමනම් ඕගොල්ලන්ට ඒකත් එක්කම පේනවා ඉදං අවිද්‍යාව තියෙනවා නම් මේක ඉදං සච්ඡාබිනිවේස කාය ග්‍රන්ථේට ඇදිලා ඒ අවස්ථාවේදී මේ පරාමාසය ඉදං සච්ඡයට ඇදීමක් කියන එක තියෙනවා. ආපහු තව දෙයක් තියෙනවා. දැන් බලන්න මේක ඇදුනට පස්සේ මොකද වෙන්නේ? අපිට සල්ලෙහා 1.3 කියන්නේ අවිද්‍යා ආශ්‍රවය නේද? අන්න ඒ හරියට ආවයන් පස්සේ මොකද වෙන්නේ? මතකද ඉගෙන ගත්තා? අවිද්‍යා ආශ්‍රවය තියෙනවා කාමාශ්‍රවය ඇති වෙනවා සබ්බාශ්‍රවය කියන නේද? දැන් කාමාශ්‍රවය ඇතුණා නම් මොකද වෙන්නේ? ආපහු මම යනවා රාග සල්ලයට. රාග සල්ලේ රූපේ කරාමාව ගෙනියන. රූපේ කරා ගෙනිච්චට පස්සේ ආපහු විඥානයක් එතන සකස් වෙලා ආපෝ පල්ලහැට ඇදෙනවා කියන්නේ. එහෙනම් ඒක හරියට මතකද ලෝභ දෝෂ මෝහයේකේ අපි අර මෝහජ පරිදහයේදී අර ලකුවට දැම්මේ ලණුවක් නේද? වටේටම ඔක්කොම ටික ආන්නේ වගේ තමයි කඹේ දාලා වටේටම ඔක්කොම ටික ඇදගෙන යනවා. එයා ටිකක් දුර්වලයි. මොකද එයා ඇවිල්ලා අර මුළු ඔක්කොම ධර්මකාණ්ඩ ඔක්කොම. දැන් අපි මේ පැත්තෙන් කඹයක් දාලා හිතන්නකො මේ ගිද්දි ලෝභයේ පැත්තෙන් කඹයක් දාලා මෙහෙම අදිනවා නම් මේක ලඟ වෙන්න ඉර වෙන්න මේ ඔක්කොම කැලේ ටික ඇදිලා ඉන්න එපා. එතකොට එයා දුර්වලයි. හැබැයි එයා තමයි වැඩේ පටන් ගන්න. එතකොට පරාමාස කාය ග්‍රන්ථේ නම් මේ පැත්ත ඇදෙනවා. එතකොට එක පැත්තකින් පෙන්නවා අවිද්‍යාවෙන් මේක ඇදෙනවා. මෝහය නිසා මේක ඇදීමක් තියෙනවා. ඉතින් අභිනිවේෂ නම් අහන්න දෙයක් නැහැ නේද? මෙතනදී තියෙන සංස්කාරනේ. එතකොට ඒ සංස්කාරයන් අල්ලලා මං අදිනකොට පරාමාසයේ ලනුව දාලා ඇද්දා වගේ ඉදන් සත්‍යය තුට ඇදිලා යනවා. එහෙනම් මේක තමයි මේ වැදගත් වූ ධර්මයක්. ඕක අවබෝධ කරගන්නවා කියන එක හරිම වටිනවා. ප්‍රඥාවෙන් යුතුව අවබෝධ කරගන්නවා කියන්නේ. ඉතින් මෙතන අපි පෙන්වන්නේ මේ පරාමාසයේ ඉදන් සත්‍යයට ඇදිලා එන්නේ ප්‍රසන්ට් මොමන්ට් එකේ. මේ දැන් මොහොතේදී සිද්ධ වෙන්නා වූ දෙයක් තමයි මේ අපි මේ කතා කරන්නේ. එයා අතීතය ගැන හිතන්නේ නැහැ. අනාගතය ගැන සිතන්නේ නැහැ. ඒ මොනවත් සිතන්නේ නැතුව තණ්හාව මගින් තමයි මේක සිද්ධ වෙන්නේ. ඒක හරියට මම කියන්නේ අර පූසා ඕගොල්ලන්ගේ කකුලේ පැටලි පැටලි ඉන්නවා. මීයක් දකින්නවා බටයක් ඇතුළට රිංගනවා මූත් මොකක්වත් හිතන්නේ නැතුව එක පාරටම ගියා. ඇයි ඒ? මේ වෙලාවේ යා මීයව හැපුවද? නෑ නේද? මේ වෙලාවේ මීයව හැපුවේ නෑ. කලින් අපල අරෝමියව වෙලා තියෙනවා. මේක දැක්කම මොනක්වත් හිතන්නේ නැතුව එක පාට ගියා. එහෙනම් ප්‍රසන්ට් මොමන්ට් එකේදී සිද්ධ වෙන දේ දැන් ඕගොල්ලෝ දුවන්නේ නැහැ නෙමෙයි පස්සේ. පූසා දිව්වා නේද? එතකොට ඕගලන්ට පේනවා අන්නේ අර්ථයෙන් මේක ප්‍රසන්ට් මොමන්ට් එකේදී තමයි මේක සිද්ධ වෙන්නේ. මෙන්න මේ අවස්ථාවේදී අර අහංකාරයයි මමංකාරයයි එකට එකතු වෙලා ඉන්නවා කිව්වා නේද? ඒක අවස්ථාවක් අපි පෙන්වනවානේ. අන්න ඒ දෙන්න එකට එකතු වෙලා ඉන්නේ මේ වෙලාවේ. අහණුයි මමුනේ එක. දැන් ඉතින් ප්‍රඥාවෙන් බැලුවාම පේනවා. අහණුයි මමුනේ එකයි කියලා කියන්නේ මේ වෙලාවේදී ඕගොල්ලෝ භුක්ති විඳපු දෙයක් තියෙනවාද? පූසන භුක්ති විඳපු දෙයක් තියෙනවා නෑ නේ. පූසට මීය දැක්ක විතරයි හැපුවේ නෑ, කෑවේ නෑ, භුක්ති විඳලා නෑ මේ අවස්ථාවේදී. එතකොට මේ දෙක අතරට එන එකතු වෙච්ච එක දැන් බඩට කෑම දැම්මනන්නේ බඩේ තියෙනවා කියන්නේ දාලා නෑනේ. කෑම එක දැක්ක විතරයි. එහෙම නැත්නම් ඕගොල්ලෝ පාරේ යනකොට කාන්තාවක් හරි ලස්සන කාන්තාවක් හරි පුරුෂයෙක් හරි යන ඒ මොනසෙ මොකක්වත් ඕගොල්ලන්ට දුන්නද? කිසි දෙයක් දුන්නේ නැහැ. නික උලම් පාරක්වත් වැදුනේ නැහැ. දැක්ක විතරයි. ආන්නේ ප්‍රසන් මොමන්ට් එකේදී වෙනදී. මේ වෙන්න. එක පාට අපි සුබයි කියලා ගන්න. මන්න මේක ඇදිලා යනවා පරාමාස එක පාට සුබයි කියලා ඉඳන් සත්‍යයට ඇදෙන්නේ ඔන්න ඔය ආකාරයට තමයි ප්‍රසන් මොමන්ට්. මෙන්න මේ තුන් දෙනාම උදව් උපකාර වෙලා තියෙනවා. මේ තුන් දෙනාම වග කියන්න ඕනේ එකට. මේ විදිහට ඇති වෙලා තියෙනවා. එතකොට මේ අවස්ථාවේදී ඒ කියන්නේ පෙර අවිද්‍යාවයි පසු මෝහයයි කියන එක දෙකම එකයි. ඇයි ඒ පෙර අවිද්‍යාවයි පසු මෝහයයි එකයි කියන්නේ? මේ දෙක අතර තියෙන්නේ මොකක්ද? පෙර අවිද්‍යාව පසු මෝහය කියලා ගන්න ඕක මෙතන. මේ දෙකේ ගත්තාම ඕගලන්ට පේනවා මේක මොනවාක්වත් වෙලා නැහැ, සබ්ස්ටන්ස් එකක් ඇවිල්ලා නැහැ මට. මේ කියන්නේ මේ දෙක අතර මේ ඩයග්‍රෑම් එකේ මේකෙන් පේනවා මේකේ මැද්දේ තියෙන ඉදන් සත්‍යය විතරයි. මම බොරුවට ඇප්‍රූව් කරා වූ දෙයක් විතරයි තියෙන්නේ නේද? එතකොට මේ දෙකේ අර මට අලුතෙන් එකක් ඇවිල්ලා දැන් මම කෑමක් කෑවනම් තමයි මට පේන්නේ මේකේ තලු මරලා කියනවා මේකේ රහත් තියෙනවා. කෑවේ නැත්තම් මට ඕක ගැන කියන්න බෑ. ඕක ගැන මගේ පෙර තිබුණා වූ යම් කිසි හැඟීමක් තියෙනවද? මේ දැන් වෙලාවේ තියෙන හැඟීමක් තියෙනවද? දෙකම එකයි කියන අර්ථය තියෙනවා. එතකොට එහෙනම් මොකද්ද මේ කියන්නේ? අහනුයි මමුයි එකට ඉන්නෝ පෙර අවිද්‍යාවයි පසුමෝහයයි දෙන්නම එක. එතකොට මේ අවස්ථාවේදී පරාමාස කාය ග්‍රන්ථය ඉදන් සත්‍යයට ඇදෙනවා. ඕකේ අනිත් පැත්තකුත් තියෙනවා. මේ ඉදන් සත්‍යාබි නිවේස කාය ග්‍රන්ථි පරාමාස කාය ග්‍රන්ථයට ඇදීමක් තියෙනවා. අන්න ඒ වෙලාවේදීත් අහනුයි මමුයි එකට ඉන්නේ. හැබැයි ඒක ප්‍රසන්න මූමන්ට් එක නෙමෙයි. අර පූස මීය වහපල පාසයක් විඳලා තියෙන ඕගොල්ලෝ යම්කිසි ස්පර්ශයක් ලැබලා වෙනසක් ඇති වෙලා තියෙනවා. එහෙනම් ඒක පසු ප්‍රසන්න මූමන්ට් එක නෙමෙයි පසුයි කියන එක තියෙනවා. ඉතින් ඕක මම ඕගොල්ලන්ගේ පළවෙනියට ඕගොල්ලන්ට ගන්න ඕක කියන්නේ විශාල වශයෙන්ම කරන වූ භාවනාවක් තමයි උන්ව මේ ස්ලයිඩ් එක ගැන ඕගොල්ලෝ හිතනවා මෙන්න මේ කාරණා තුනෙන් මේකට ඇදෙනවා කියන එක. එතකොට අවය මේක අවබෝධ කරගන්නවා කියන කිහෙළුව අවබෝධයක් අර මම කිව්වා කියන එක නෙමෙයි තමන් අවබෝධ කරගන්නවා කියන්නේ. අපි එහෙමනම් ආපහු මේ 6 වෙනි ස්ලයිඩ් එකේ ඔයගලන්ට පෙන්නනවා. මෙතන තියෙනවා මේ කාම විතක්කය, ඒ වගේම කාමයේ වරදවා හැසිරීම මෝහය කියන එක. ඊළඟට කාම විතක්කය නිසා අපිට ව්‍යාපාද විතක්කය, විහිංසාව විතක්කය. ඒක අපිට දන්න ඕනේ නේද? කාම විතක්ක තියෙනවා නම් ව්‍යාපාද විතක්කය තියෙනවා, ව්‍යාපාද විතක්කයෙන්ගේ විහිංසාව විතක්කයන් කියන ඒවා ඇති. ඊළඟට ඕගොල්ලෝ දන්නවා කාම විතක්ක තියෙනවා නම් කාමයේ වරදවා හැසිරීම කියන එක. කෙනෙක් කල්පනා කරනවා ඉතින් මං කාම විතක්කය ඇති වෙච්ච පළියටම කාමයේ වරදවා හැසිරෙනවද කියන එක. නමුත් අපි පෙන්නලා දුන්නානේ මේ ජීවිතයේ ඕගොල්ලෝ එකපාරක් හරි කාමයේ වරදවා හැසිරලා තියෙනවා. මොකද ඒ උත්පත්තියට යන අවස්ථාවේදී ඒක සිද්ධ වෙලා තියෙනවා. ඒකෙන් අපිට මෝහය නිසා විහිංසා විතක්කය. දැන් බලන්න මේ කාරණා තුන පහ කියන එක ලීලා තියෙන්නේ කාමයේ වරදවා හැසිරීම කියන තැන නේද? එතකොට මේ ඩයග්‍රෑම් එක ඕගොල්ලෝ අනිත් පැත්තට හැරෙව්වොත් මොකද වෙන්නේ? අංශ 90කින් කරකෙව්වොත් ආන්න ඕගලන්ට එනවා අර ඉස්සෙල්ලා බලපු එක 4 5 6 එතන කාමයේ වරදවා හැසිරීම කියන එක ආපහු මෙතේ පේනවා. එතකොට දැන් මෙහෙම වුණාට පස්සේ මොකද වෙන්නේ? අර ඩයග්‍රෑම් එක ඇතුළුනහම ඕගලන්ට පේනවා දෝමනසය කියන එක මගේ වේදනාවන් කියන ඒවා දෝමනසයි. අභිජ්ජාවයි චේතනාවයි දැන් දෙන්න එකට එකහුව වෙලා තියෙනවා. අභිජ්ජාවෙන් යම් යමක් කිව්වද චේතනාවෙන් ඒක කරගෙන යන ස්වභාවය අවිලා දෙනවනම් අභිජ්ජාවයි චේතනාවයි දෙන්න එකහුව වෙලා තියෙනවා. ඒතර පරාමාස කාය ග්‍රන්ථය ඉදන් සත්‍යාව නිවස කාය ග්‍රන්ථයයි එකට. දැන් ඉදන් සත්‍යයේ දිවිච් එක පරාමාසයට ඇවිල්ලා තියෙනවා. එතකොට මොකද වෙන්නේ? අපි යන්නේ බයෙන් අගදී පරාමාසයෙන් දැන් යන්නේ බයෙන් අගදී. දකුණු අත පැත්තේ තියෙන්නේ මොකක්ද? කාම සංඥා. ඒ කියන්නේ සංස්කාරය නිසා විඥානීය පැවතීමට තිබෙනා වූ කැමැත්ත කියන එක මෙතන තියෙනවා. ඉතින් බුදුහාමුදුරුවෝ මේක තමයි මේ දේශනා කරන්නේ. අනිච්ඡා භික්ඛවේ කාමා තුච්ඡා මුසා මෝස ධම්මා මයාකත මේ තම් භික්ඛවේ බාල ලාභන. කාම සංඥාව නිසා අපිට ඇති වෙන්නේ මොකක්ද? දෝමනස්යක් පමණයි. ওই ඩයග්‍රෑම් එක ওই විදිහට ඇකිලිලා අපිට ඇති වෙන්නේ දෝමනස්යක් තමයි. මොකද අපි දන්නවා අපිට අභිජ්ජා වෙච්ච ගම මොකද්ද වෙන්නේ? මිනිස්සේ දිහා බැලුවා අපිට පේනවා ලපයක් හරි මොකක් හරි එකක් පේනවා. ඒකත් එක්කම දෝමනස්ය. ඉතින් අපිට හැම වෙලාවෙම දැන් මේකේ පෙන්න්නේ මේ අපි පෙන්නවා මේ ඩයග්‍රෑම් එක මෙහෙම ඇකිලෙනවා කියලා. නේද? මෙහෙමත් ඇකිලෙනවා. ඒතර ඕන වෙලාවක අපිට මොකද්ද වෙන්නේ? රූපයක් දැක්කා මේක ගියා මේක ඇතුළට. පරාමාසයේ ඉදන් සත්‍යය තුළ ඇදලා යනවා අර අවස්ථා තුනක් සාධිත. ඊළඟට දෙවෙනි දෙවෙනි රවුමේදී ඔක අනිත් පැත්තට යනවා. ඒ කියන්නේ ඉදන් සත්‍යයට ගියේ එක ආපහු වැදෙනවා පරාමාසය ඇතුළ. මේක මෙහෙම වෙනවා මෙහෙම වෙනවා විතරයි මේකේ තියෙන්නේ. මේක ප්‍රතිඵලය මොකක්ද? දෝමනස්ස. ඔන්න ඔච්චරයි අපිට තියෙන්නේ. එතකොට මේකෙන් තේරුම් ගන්නවා මේක නිසා ඇති වෙන්නේ දෝමනස්සයක් කියන්නේ. අන්නේ ඒක තමයි ඔයගොල්ලන්ගේ අර භාවනාවේ මේ සම්බන්ධතාවය තුන ඔයගොල්ලන්ට පේන කවුරුත් අපි එහෙමනම් ආපහු බලමු දැන් සූත්‍රෙට ගිහිල්ලා. ඒ සූත්‍රයේ වෙන්නනවා මහණෙනි නැවත අනිකත් කිය. ආර ශ්‍රාවකතමේ ආරණ්‍යයට පැමිණියේ හෝ උක්ෂමූලයට පැමිණියේ හෝ ශුන්‍යාගාරයට පැමිණියේ හෝ මෙසේ කල්පනා කරා. මේ මමයේ යන දෙයකින් හෝ මගේ යන දෙයකින් හෝ ශුන්‍ය වේ. මෙසේ පිළිපන්නා වූ ඒ බවුණ කොට වාසය කරන්නා වූ ගේසිත ආකින්චන් ආයතන සමාධි හේතුවේ පහත. පැහැදිලි මෙත්කල්ලි මේ භවයේ හෝ ආකින්චන් ආයතන සමාධියට හෝ පැමිණි. ප්‍රඥාවෙන් හෝ මිදේ. ශරීරයගේ මිදීමේ මරණය මත යම් කාරණයක රෝගී උත්පත්ති සිදුවන විපාක විඥානි කුසල විඥානයට සමාන වේ යන මේ කාරණේ ඇත්තේ. මහන්නේ මේ දෙවෙනි ආකින්චන් ආයතන සමාධියට හේතු ප්‍රතිපදාවයයි කියන්නේ. ඒ කියන්නේ මෙතෙන්දි මේ පුද්ගලයා ශුන්‍ය මිදං අත්තේනවා අත්තනීනවා කියලා ගන්නවා. ඒ කියන්නේ මේ මමයේ මගේ කියලා ගන්න දෙයක් ඇත්තේ නැහැයි කියන එක. මේ සම්පූර්ණයෙන්ම ගත්තාම මම නෙමෙයි. කෑලි කෑලි වලට කඩලා ගත්තාම මම මේ කියලා ගන්න බෑ. මේ කියන්නේ මගේ වේදනාව සංඥාව සංස්කාර කෑලි වෙන් කළා ගත්තත් මගේ කියලා කියන්න දෙයක් ඇත්තේ නැහැ. ඉතින් අපි මේ භාවනාව කරලා තිනවනේ. මතකද? අපි බැලුවා අර සීල සූත්‍රය හැම කරනකොට අනිත්‍ය නම් දුක්ඛ නම් විපරණාමයටපත් වෙනවා නම් මගේ කියලා ගන්න වටිනවා. අන්න ඒ ක්‍රමයටත් හත්වෙනි ධානයේට යන්න පුළුවන්කම කියන එක තියෙනවා. ඉතින් ඒක තමයි ওই මගපලලාභියා ඒ මගපලේ භාවිතා කළා එයා බොහොම ඉක්මනින් හත්වෙනි ධානයේට කියන එකට යනවා. එයා කියනවා මම වෙලක් අය මාත් එක්ක ඇවිල්ලා කියනවා මම මට ප්‍රීතියක් එහෙම දැනුනේවත් නැහැ. මොකක්වත් නැතුව මම මේක පාරටම මනස මේ විදිහට මගේ නෙවෙයි කියලා මම ගත්තා. එච්චරයි මං කළේ. මහා විශාල වෙලා මම මොකක්වත් නැහැ. මේ කිසිම එකක් නැතුව මම හිටියා කියලා. මොකද ඒ වෙලාව තියෙන්නේ. මොන බුදුහාමුදුරුවෝ පෙන්නන සූත්‍ර පිටකේ දෙවෙනි කාරණේ. හැබැයි දෙවෙනි කාරණේ වුණාට එයාගේ ප්‍රඥාව අධිකයි. එකක් තමයි 6 වෙනි ධානී මොල 7 වෙනි ධානෙට යන්න පුළුවන්. එතකොට මෙතෙන්දි මේවා එකක්වත් මගේ නෙවෙයි කියලා ගැනීම හේතුවටම එකපාරට මෙයා අත්ෙනි ධ්‍යාන. අපි මතක තියාගන්න මේ දෙවෙනි කාරණේ වශයෙන් කොට එයාගේ ප්‍රඥාව අධිකයි. මගේ නිමී කියන මඟපල ලබල ඇති වුණා වූ ඒ ප්‍රඥාවෙන් ඇති වෙන්නා වූ දේ. එතකොට ඒක අපි හුඟක් භාවනා කරලා තියෙන දවස් හතරේ වැඩසටහන. ඊළඟට අපි බලමු තෝ ඊළඟට පෙන්වන කාරණා මහණින් නැවත අනිකක්ද කියලා. ආර්ය ශ්‍රාවකයන් මෙසේ කල්පනා කරා. කිසි තැනක මම යන කිසිවෙක්ද නැත. කිසිවෙකුගේ මම යන කිසිවක්ද නැත. නුඹ යන කිසිවෙක්ද නැත. නොබගේ මම යන කිසිවෙක් නැතයි. මෙසේ පිළිපන්නා වූ ඒ බෞලකට වාසය කරන්නා වූ කේසිත ආකිඤ්ඤායතන සමාධි හේතුවේ පාති. පැහැදීම ඇති කල්ලි මේ භවයේ හෝ ආකිඤ්ඤායතන සමාධියට පැමිණි. ප්‍රඥාවෙන් හෝ මිදේ. ශරීරයගේ මිදීමේ මරණය මත යම් කාරණයක ඔහුගේ ඉපදීම සිදුවන්නා වූ පාක විඥාන කුසල විඥාන සමාන වේ යන මේ කාරණේ ඇත්තේ. මහන්නේ මේ තුන්වෙනි ආකිඤ්ඤායතන සමාධියට හේතු ප්‍රතිපදාවයයි කියන බලය. ඉතින් මෙතන මේ තුන්වෙනි ප්‍රතිපදාවයි කියලා කිව්වා. ඒ කියන්නේ මේ පුද්ගලයා දන්නව මෙහෙම දෙයක්. එයා තේරුම් ගන්නවා තමා කියන එකේ සකස් කළොත් තමයි තමා කියන එක පවතින්නේ. ඒක නිසා මේ මම යන කතාවක් නෙවෙයි. එයාට තේරෙනවා මේ රාගය නිසා තමයි සකස් කිරීම කියන එක සිද්ධ වෙන්නේ කියලා. ඒක මතක තියාගන්න අර මොහොත වෙරළ ඉන්න සර් බෝඩ් එක උඩ ඉන්න මිනිස්සයාගේ කතාව. වේගෙක උලම් පාර තියෙනවා නම් මේක තියෙනවා. එතකොට එයාගේ රාගය නිසා දැන් අපේ කතාවේ දෙන උලම් පාරක් වෙයි ඇහැ කන නාසයේ දිව ශරීරය නේද? ඒකෙන් තමයි වේගෙක ඇති කරගන්නේ. එතකොට රාගය නිසා තමයි අපේ මේක ඒ සකස් කිරීම කියන එක යා ස්පර්ශ කරමින් මේක කරන්නේ. එතකොට මේ තුන්වෙනි කාරණාවේදී බුදුහාමුදුරුව මෙතන මේ පෙන්නන්නේ ඉහළ වූ ධර්මයක්. ඉහළ වූ ධර්මයක් කියලා කියන්නේ අනාශ්‍රෝ චිත්තයක්. ඒ කියන්නේ අර ඉස්සෙල්ලා කිව්ව පුද්ගලයාටත් වඩා දියුණු වෙච්ච පුද්ගලයෙක් ගැන තමයි අපි මේ දැන් මේ අවස්ථාව වෙනකොට කතා කරන්නේ. පෙරටත් වඩා එය දියුණු. එයාගේ පුළුවන් සිත නතර කරගන්න පුළුවන් තත්ත්වයට ආපු පුද්ගලයා. එතකොට මේක අපි තේරුම් ගමු මෙන්න මේ විදිහට. අනාශ්‍රව චිත්තයක මම පැහැදිලි කරන්න උත්සාහ කරනවා. මුලින්ම ගත්තාම ඔය අනාශ්‍රව චිත්තයක් කියනකොට අපි කියලා තියෙනවා ඔයගලත් සිත නතර වෙනවා, අර බයිසිකල් රෝදයක් නතර වෙනවා වගේ. නතර වෙන්න යනකොට මේ පැත්තට ගියා, මේ පැත්තට ගියා, එහෙම නතර වෙනවා. අපි බැලුවොත් ඔය 2B ඩයග්‍රෑම් එක, ඒ 2B ඩයග්‍රෑම් එකේ ඔයගලන්ට පේනවා මෙන්න මෙහෙම ධර්මයක්. මෙන්න මේ කබලින්කාර ආහාරයේ ඉඳන් ඔගොල්ලෝ සංඥාවට යනවා කියලා හිතන්න. ඒක ස්පර්ශ වෙලා ඔයගලන්ට සංඥාවක් ඇති වෙනවා. ඒ කියන්නේ මෙතන ඉඳන් අපි මෙතෙන්ට සංඥාව කියන එකට එනවා. අන්න ඒ අවස්ථාව වෙනකොට මේ පල්ලෙහාය තියෙනවානේ මෙන්න මේ කොටුව පේනවද, මේ සංස්කාර කියලා තියෙන. අන්න එතනින් අපි හිතාගමු මෙතන තමයි පරිදේවිය කියලා. ওই සංස්කාරයන් මැරලා වැටෙනවානේ. ඒක නිසා ඔයගලන්ට පරිදේවිය කියන එක තියෙනවා. එතකොට මෙතනත් ආපහු ඔයගලන්ට පේනවද සම්බන්ධතාවයක් තියෙනවා. වේදනාවයි භයාගතියයි. ආපහු අපි හරහට ඉරක් ඇන්දොතින් පරාමාසයේ ඉඳන් දෝසාගතියට යන්නා වූ. එතකොට මේකේ ක්‍රොස් වෙන තැන තියෙනවානේ. ආන්න එතෙන්ට ඔයගලන්ට එනවා ශෝකය කියන තැන. මෙතන පරිදේවය නම් මේ ක්‍රොස් එකේ තියෙන්නේ ශෝකය. එතකොට අර කබලින්කාර ආහාරයේ ඉඳන් ඕගොල්ලෝ සංඥාවට යනකොට මෙන්න මේ පරිදේවේ ඉඳන් ඕගොල්ලෝ ශෝකය කරා ගමන් කරනවා කියන එක තියෙනවා. මේ පරිදේවේ ඉඳන් ශෝකයට ආවට පස්සේ අපි හිතමු බලන්න මිනිස්සේ ඔය මොකක් හරි වේල්ලක් බැඳලා ඇවිල්ලා තියෙනවා කියලා, බන්ට් එකක් බැඳලා ඇවිල්ලා තියෙනවා කියලා ගොවිතැන් කරන මිනිස්සු. ඒ මිනිස්සයා ඒක බැඳලා ඇවිල්ලා ඉන්නකොට ඔන්න කැඩිලා උක. ගමේ මිනිස්සු එක්ක ඇවිල්ලා දත් ටිකක් විරිත්තලා hina වෙලා කියනවා, අන්න මාත්‍යාද වේල්ල කැඩලා අන්න වතුර ඕගාලා යනවා කියලා. දැන් අරයා එහෙම කිව්වහම මොකද වෙන්නේ? Tamanට හරි ලැජ්ජයි නේද? ඇයි මාන්නේනේ මං හොඳටම ඉඩලා බැඳුවා කියලා උදං අනාගෙන හිටපු මන මහත්තයාට මේක එකපාරට හෝස් ගාලා යා ඇවිලිලා යා. ඒක තමයි රහතන් වහන්සේ වෙන්නනේ පරිදේවිතන් සෝකයට දෝනවා කියලා. එතකොට මෙයාගේ මේක ඇති වුණාට පස්සේ මෙයාට දැන් අර මාන්නියත් එක්ක හරි ප්‍රශ්නයක් තියෙනවා. මගේ එක මේක නැති වුණා කියලා. ඉතින් මෙයා ඉදහට ඕක බලන්න යනවා. අන්න ඒ වගේ ඕගලන්ට වෙන්නේ මොකද්ද? මේ සංඥාව ඉඳන් චේතනාවට යනකොට දෙවිනි කාරණේ හැටියට මේ සංඥාව ඉඳන් චේතනාවට යනකොට මෙතන මේ ශෝකයේ ඉඳන් ඕගොල්ලෝ දෝමනස්සේ දක්වා ගමන් කරනවා. ශෝකයේ ඉඳන් දෝමනස්සේට. එතන මතක තියාගන්න අර මාන්නී කියන කතාව මම අර උදාහරණකින් වෙන්නේ අමතක කරන්න එපා. තමන් හදපු එකක් කැඩිලා නම් බිඳිලා නම් ඒවනම් ඕගොල්ලන්ට තියෙනවා මම හදපු එක කැඩුනා. ඕගොල්ලෝ හදපු අපි තුන් කොපිස් හදුවා කියලා ඇදෙන්නේ නැහැ හරියට. නේද? එහෙම නැත්නම් හදපු එක හරි නැහැ. තව මනුස්සයෙක් හොඳට හදනවා නේද? ඒකත් එක්ක නිකන් අර වේල්ල කියන එක හැමෝම හදන වේල්ල කැඩලා යනවා නම් ඕක ඇති දෙයක් නැහැනේ. ඒතකොට මෙතන මාන්නයක් එක්ක තියෙනවා. එතන නිතර ටිකක් භාවනාව අමාරු. මේක හරි ලස්සන භාවනාවක් කල්පනා කළොත් ඔය විදිහට. එතකොට අපි ඇවිල්ලා තියෙනවා දැන් එහෙනම් චේතනාව දක්වා. දැන් ඊළඟට මේ චේතනාව ඉඳන් ඕගොල්ලෝ විඥාණයට යනකොට ඕගොල්ලෝ දැන් අපි හිටියේ දෝමනස්සේනේ. දෝමනස්සේ ඉඳන් ඕගොල්ලෝ යනවා දුක්ඛයට. ඒ දෝමනස්සේ ඉඳන් දුක්ඛයට යන එක රහතන් වහන්සේ පෙන්නන දෝමනස්සේ ඉඳන් යන්නේ නැතුව කියලා බලන්නේ නැතුව බලන්නේ කියලා ප්‍රියේ විප්පයෝගේ. මොකද දෝමනස්සේ ළඟ පල්ලෙහා තියෙන ප්‍රියේ විප්පයෝගේ නේද? අර කාරණා තුන තුන එක එක ලයින් එකට අපි දාලා තියෙනේ නම් ප්‍රියේ විප්පයෝගේ ඉඳන් දෝමනස්සේ එකම ලයින් එකේ තියෙන එතන ඉඳන් අපි යනවා දුක්ඛයට. ඉතින් ඕගොල්ලන්ට මතක තියාගන්න පුළුවන් අර ජාතියයි දුක්ඛයයි නිසා ප්‍රියේ විප්පයෝගේ. අර ලිඳ කටට වැටිච්ච මනුස්සයා ලිඳ කටෙන් ඇතුළට වැටුණා නම් ලිඳ කටෙන්ම තමයි එළියට එන්න තියෙන්නේ නේද? ඒතකොට ජාතිය හේතු කොටගෙන මේ දුක්ඛේ ප්‍රිය විප්පයෝගේ ඇති වුණා නම් අනිත් පැත්තට ලිඳෙන් එළියට එනවා වගේ කියලා හිතන්නකෝ දැනට. ධර්මයෙන් ඔබ ගැඹුරට ඔබ තියෙනවා. දැන් බලන්න දැන් මම දෝමනස්සේ ඉඳන් දුක්ඛයට ප්‍රිය විප්පයෝගේ හරහාම යනවා කිව්වහම ඒ අවස්ථාව තමයි අපි මේ කතා කරන්නේ චේතනාවෙන් ඉඳන් විඥාණයට යනවා කියන එක. එතකොට කාරණා තුන තුන ආව නේද? කොහොමද ආවේ අපිට? අපි ආවා කබලින්කාර ආහාරයේ ඉඳන් සංඥාවට යනවා. පරිදේවේ ඉඳන් සෝ කියන්නේ. සංඥාවේ ඉඳන් චේතනාවට යනකොට සෝකයේ ඉඳන් දෝමනස්සයට. චේතනාවේ ඉඳන් විඥානීය දක්වා යනකොට පල්ලෙහා ප්‍රිය විපයෝගයේ හරහා අපි දෝමනස්සේ ඉඳන් එනවා දුක්ඛය කියන එක. මේ බලන්නේ අනු ප්‍රතිලෝම වශයෙන් නේද? පල්ලෙහා දුක්ඛය ප්‍රතිලෝම වශයෙන් ඔන්න තින්තනකම් ආවා. උඩින් පෙන්නනවා මම මොකද්ද මේක හදන්නේ. උඩින් බ්‍රිජ් එක වාගේ හැදුවා යටින් මේක කැඩිලා ආපහු මේ පැත්තෙන් හදන්න එන්නා වූ ගමන මේ පෙන්නනවා. එතකොට ඔන්න චේතනාව මේ අවස්ථාවේදී අමතක කරන්න එපා. මේ චේතනාව කියන එකේ අර්ථ දැක්කේ. මොකද්ද චේතනාව? ඔකත් පෙන්ලා දෙලා තියෙන පිටකෝපදේශයම තමයි. වාසනාවට අපිට මේ පොත ඉතුරු වුණා. ඒකේ පෙන්නනවා අවශ්‍ය නම් ලියා ගන්නත් පුළුවන්. කාමේසු සංයුත්තෝ විහෙරති. භාවිතෝ අජෝ සංඥා අයං චේතනා කියලා කියනවා. කාමේසු සංයුත්තෝ විහෙරති භාවිතෝ අජෝ සංඥා අයං චේතනා. මොනෝකයි චේතනාව කියලා කියන්නේ? එතකොට එහෙමනම් අපි ওই අජෝ සංඥා අල්ලගෙන ඉන්නේ මොකක්ද අපි? අජෝ සායිතිට්ටති කියන්නේ නේද? අපි අල්ලගෙන ඉන්නේ භවය. අල්ලගෙන ඉන්නේ භවය. අපි මේ භවය සඳහා අපි භාවිතා කරන්නේ. භාවිතා කරනවා කියන්නේ ඩිවලොප් කරනවා කියන එක නෙවෙයි, වැඩි දියුණු කරන්නේ. මොනවද අපි වැඩි දියුණු කරන්නේ? මෙන්න මේකයි. මේ බලන්න මේ ඩයග්‍රෑම් එක. රූපාගය, වේදනාගය, චේතනාගය. ඒක ලියා ගන්නත් පුළුවන් ඕගලන්ට. භාවිතා කරන්නේ රූපාගය, වේදනාගය, චේතනාගය. දැන් අර ගන්නෙ චේතනාවේ අර්ථ දැක්කේ. අජෝසායති මොකක්ද අල්ලගෙන ඉන්නේ? භවය. ඒක සඳහා අපි දිනු කරන්නේ. දැන් මේකට වඩා හොඳ ගයක්, මේ රස්සාවට වඩා හොඳ රස්සාවක්. මම මේකනේ බලන්නේ. රූපාගය, වේදනාගය, චේතනාගය. ඔව තමයි අපි දිනු කරන්නේ. එතකොට ඕගලන්ට පේනවද මෙතන? මේක නිකන් ටී කප් එකක් වගේ නේද? පේනවද? කබලින්කාර ආහාර, වේදනා, චේතනා. ඔය අගේ තුනේ භාවිතා කළේ ඔය අගේ තුනෙන් හැදිලා තින්නේ තේ කෝප්පයක් වගේ. ඒ තේ කෝප්පෙට හැන්ඩල් එකක් තියෙනවා නේද? මේ හැන්ඩල් එක නේද මේ පෙන්වන්නේ? අර අත්තා ඉදන් නිත්‍යට ග්‍රීන් පාටින් දාලා තියෙන. එහෙම ගිහලා මේ විඤ්ඤාණයක් අපි හදලා දෙන්නේ නේද? එතකොට දැන් ඊළඟට කිව්වා කාමේසු සංයුත්තෝ විහෙරති කියලා. සංයුත්තයි කියන්නේ කනෙක්ටඩ්. තමන් ඒකත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා කියන එක. මොනවටත් එක්කද අපි සම්බන්ධ වෙලා තියෙන්නේ? රූපාගය, වේදනාගය, සංඥාගය. ඒ කියන්නේ ටී කප් එක ඇතුලේ තියෙන මොකක්ද? සංඥාව නේද? ඉතින් බලන්න මේ සංඥාව ගැන පොඩ්ඩක් කල්පනා කරලා ප්‍රඥාවෙන් යුතු. මොකද්ද මේ සංඥාව? බලන්න මේකේ මහා මුසාවක් නේ තියෙන්නේ. මුලින් අපි කිව්වා සුබයි කියලා. සුබද? මේ දෙතිස් ගුණෝපයක් අසූචි ගොඩක් මුත්‍රා ගොඩක්. ඊළඟට අපි මේක කඩල තිනවා වගේ ස්පර්ශ කරන්න පුළුවන් කියලා නිත්‍යයි කිව්වා නේද? ඒකත් බොරුවක් නේ. ඒක එහෙම කරන්නවත් බෑනේ. කටලට් ටික නැති වෙලා යනවා. මනුස්සයා මැරලා යනවා. ජරාවට යනවා කියන එක. ඒකට එහෙමනම් නිත්‍යභාවයක් නැහැ. දෙවිනි බොරුව. ඔය සුබයට නිත්‍යයි කියලා එකතු කළා තමයි යන්න බලන්නේ. මේ රේඛාව දිගේ දික් කරගෙන ගියාම අපි එන්නේ සංඥාවට. එහෙමනම් මෙතෙන්දී අපි මේ සංඥාව සුඛයි කියලා කිව්වා. බොරු දෙකක් එකහො කළා හදපු එක නේද? එහෙනම් මේ ටී කප් එක ඇතුලේ මොකක්වත් තියෙනවද? හිස් දෙයක්. ඉස්සු දෙයක් නේද? තුච්ච දෙයක් තියෙන ගන්නක් ගතියුත්තක් ඇත්තේ නෑ. අර කතාව ලොක්කොම පේනවා. අනිච්චා බිකේ කාම තුච්ච මුසා කියනවා ඔක්කොම තියෙනවා නේද? ගතියුතු දෙයක් නෑ. මේකේ කප් එක හිස්. අන්නේ හිස් කප් එක භාවිතා කරලා තමයි අපි මේ විඥානේ අපි හදන්නේ. අන්නේ ඒක ඔයගොල්ලෝ දැක්කම ඔය විදිහට ප්‍රඥාවෙන් යුතු ඒ වෙලාවේ සිත ඔයගොල්ලන්ගේ එකපාරටම නතර වෙන්නේ. මේක දකින්න ඕනේ. මේ ඇතුලේ මේ ටී කප් එක ඇතුලේ මොනවක්වත් ඇත්තේ නැහැ. එතකොට මම මහා මුසාවක් නේද මේ කරන්නේ? මොකක් හරි එකක් තියෙනවා කියලා හිතාගෙන විඥානය හදනවා. ඒ වෙලාවේදී ඔළුව එක පාටම නතර වෙනවා. කොහාටවත් යන්නේ නැහැ. ඒක තමයි අනාශ්‍රෝ චිත්තය. එතකොට මෙන්න මේ අවබෝධය තියෙන්න ඕන. එතකොට බලන්න ওই දුක්ඛය බල්ලා තියෙන්නේ අනුලෝම වශයෙන් නෙමෙයි ප්‍රතිලෝම වශයෙන්. දුක්ඛය හැදෙන හැටි උඩින් පෙන්වලා දීලා තියෙනවා. ස්පර්ශ කළා රූප සඤ්ඤා චේතනා විඥාන කියලා උඩ බ්‍රිජ් එක යටින් පෙන්නනවා ප්‍රතිලෝම වශයෙන් දුක්ඛේ. අන්න ඒක දෙක දැක්කනම් එක වාරටම සිත නතර වෙනවා. මේ මහා මුසාව මේ ටීකප් එක ඇතුලේ කිසිම දෙයක් ඇත්තේ නැහැ කියන එක දැකපුවා. ඒක හරියට මම කිව්වේ අර බයිසිකල් රෝදියේ නතර වෙනවා වගේ, මේ පැත්තට ගියා මේ පැත්තට ආවා එහෙම විද්ද ගැහුවා වගේ නතර වෙනවා. ඒ වෙලාවට ඕගලන්ට සංඥාවක් තියෙනවා, සද්දයක් ඇහෙනවා. හැබැයි ඕගොල්ලෝ රචනයක් නම් ලියන්නේ නැහැ. සාමාන්‍යයෙන් නම් ඕගොල්ලෝ රචනයක් ලියනවනේ. පොල් ගහක් දැකගම මොකද කරන්නේ? තාල වර්ගයේ ගහ කිව්ව මුලින්ම උසාවක් Taman දන්නේ නැහැ තාල වර්ගය කියන්නේ මොකද්ද කියලා නේද? ඔය කවුරු හරි ටීචර් කිව්වා ඒක මොකක්ද එක්ක හරි ඒක දාගත්තා. ඊළඟට කියනවා මේකේ පොල් ගෙඩි කන්න පුළුවන්, පොල් අතු වලින් ගී හදා ගන්න පුළුවන්, ඊළඟට ලී වලින් පරාල වලට ගන්න පුළුවන්, කොහුඩනුවි අරවයි මෙමයි ඔක්කොම කතාව. මොනවද මේ කිව්වේ ඔක්කොම? මේ කිව්වේ තමන්ගේ භවය පවත්වා ගන්න උදව් උපකාර වෙන්නා වූ කොටස් ටික. ඒක තමයි අජෝ සංඥා. ඒක තමයි ඔයගොල්ලෝ අල්ලගෙන ඉන්නේ. එතකොට මෙතෙන්දි මේ කතාවේදී මෙයා තේරුම් ගන්නවා මේක ඇති දෙයක් ඇත්තේ නැහැ. මේක මේ හිස් වූ දෙයක්, බොල්ලු දෙයක්, මේකේ ගතිවිතු දෙයක් ඇත්තේ නැහැ. මේ ටී කප් එක ඇතුලේ මොකුත් නැහැ. මම බොරුවට හිතාගත්තා වූ සුබයි කියලා, සුඛයි කියලා, සුබයි කියලා නිත්‍යයි කියලා ඇතුණාම සුඛයි කියන බොරු සංඥාවක් විතරයි මේකේ තියෙන්නේ. අන්න ඒක දැක්ක ගමන් අර සිත තුෂ්ණීම් භූත වෙලා වගේ මම මෙච්චර කාලක් මේකට නේද මේ වෙලාව හිටියේ කියලා එකපාරටම තමයි සිත නතර වෙනවා. ඒ වෙලාවේදී සද්දයක් ඇහෙයි. මොකක්වත් ඇහෙන්නේ නැහැ කතාව නෙවෙයි, මේ නිරෝධ සමාපත්තිය නෙවෙයි මේ කියන්නේ. සද්දයක් ඇහෙවි. හැබැයි රචනිය ලියන්නේ කුරුල්ල කවුද කියලා හොයන්න යන්නේ නැහැ. කුරුල්ලෙක් කෑ ගැහුවා නම් ඒක එච්චරයි, ඇහුණා විතරයි. ඒකේ මොකක්වත් අගයක් දීමක් ඇතුළේ ඉන්නේ. ඉතින් බොහොම වාසනාවන්තයි. ඉතින් මේ අවස්ථාව තමන්ට ඇතුණාම තමන්ට මේක බලන්න පුළුවන්. භාවනාවේ හරියට කළා නම් ওই විදිහට කාරණාට. එතකොට මේක තමයි මේ තුන්වෙනි ආකින්චන්නා සමාධියට හේතු ප්‍රතිපදාව. පේනවා බුදුහාමුදුරෙන් එන්නෙන්ද පෙන්වන්නේ අර ප්‍රඥාවන්තයා ප්‍රඥාවන් භාවිතා කළ අනාසෝගියේ කියන මේක පාටම මෙතෙන්ට යනවා. එයා මේ හිත හිතා ඉන්නේ නැහැ මම පළවෙනි ධ්‍යානට ගිහලා දෙවෙනි ධ්‍යානට ගිහලා තුන්වෙනි ධ්‍යානට ගිහලා එහෙම යනවා කියලා. පාට ඥානීය භාවිතයට. දැන් බලන්න බුදුහාමුදුර ගමක් පාරේ වදිනකොට රහතන් වහන්සේ නම එනකොට කාන්තාවක් දැකලා මෙයා මේක අසුභයි දෙතිස් ගුණපේ මම මෙනෙහි කරනවා. ඊළඟට මම පෙරහැර ගිහිල්ලා ඉවරයි නේද? දෙතිස් ගුණපේ මෙනෙහි කළා ධාතු වශයෙන් බලලා මේක කළා ආකාස සංඥායතර ගිහිල්ලා එහෙම ගියා නම් ආමුදුරන්ට අනාශෝක චිත්තයකින් යන්න හම්බ වෙන්නේ නැහැ. අරක දැක්ක ගම මේව භාවිතා කරලා තියෙන නිසා එක පාරටම කරන්න පුළුවන්. එතකොට ප්‍රඥාවන්තයාට එහෙම පුළුවන්. මහණින් නැවත අනිකක්ද කියන්නේ ආර ශ්‍රාවක දෙවි මෙසේ කල්පනා කරා. මෙලොව යම් කාමයෝ පරලොව යම් කාමයෝත් එක්ක මෙලොව යම් කාම සංඥාවක පරලොව යම් කාම සංඥාවක් එක්ක මෙලොව යම් රූපයෝත් එක්ක පරලොව යම් රූපයෝත් එක්ක මෙලොව යම් රූප සංඥාවක් එක්ක පරලොව යම් රූප සංඥාවක් එක්ක යම් කම්පාන වන ධාන සංඥාවක් එක්ක යම් ආකින්චන්නායතන ධාන සංඥාවක් එක්ක මේ සීළු සංඥාව ඉතිර නැතුව නිරුද්ධ වේ. යම් මේ නිව සංඥා නාසංඥායතන සමාධියක් වේ. ඒ ශාන්තේ ඒ ප්‍රණීතය මෙසේ පිළිපන්නා වූ ඒ බහුල කොට වාසය කරන්නා වූගේ සිත නිව සංඥා නාසංඥායතනෙහි හේතුයි පහදු. මේ භවයේ පැහැදීම ඇති කල්ලි නිව සංඥා නාසංඥායතන සමාධියට හෝ පැමිණි. ප්‍රඥාවෙන් හෝ මිදී ශරීරයගේ මිදීමේ මරණය මත යම් කාරණකින් ඔහුගේ උත්පත්ති සිදුවන්නා වූ විපාක විඥාන කුසල විඥානයට සමාන වන්නේ යන මේ කාරණේ යත්තේ. මහන් මේ නිව සංඥා නාසංඥායතන සමාධියට හේතු ප්‍රතිපදාවයයි කියන බයි. ඉතින් ඕගොල්ලෝ දන්නවා අපේ ඔක්කොම තීරණයන් අපි අරගෙන තියෙන ඔය තීන මිද්ද අවස්ථාවේදී මෝහයෙන් ගත්තා වූ තීරණයන් අපි පැහැදිලි කරලා තියෙනවනේ කලින් නේද? ඉතින් එහෙම ඒ වගේ සංස්කාරයන් තමයි. ඒ සංස්කාරයන් හැදෙන්නා වූ සංස්කාරයන් මගේ කියලා ගන්නෙ නැතුව තමයි මෙයා නිව සංඥා නාසංඥායතන තියන්නේ. ඒක අපි පැහැදිලි කරලා තියෙනවා මතකයි නේද? ඒ කියන්නේ මොකද්ද? වඩු බාසුන් නැහැ උදාහරණේ. ලී කෑලි තුනක් හම්බුණා. දෙකක් හොඳයි, තුන්වෙනි එක ගොල්ලෝ ගහන. මේසේ හැදුවා කරගන්න දෙයක් තිබුණේ. දකුණු පැත්තේ කකුල්ට ඇවිල්ලා තියෙන අර ගොල්ලෝ ගහපු ලී කෑල්ල. ඉතින් ඉස්සරහම වඩු බාසුන් නැහැ, යටින් නම ගහන මම තමයි කියලා. දැන් එයා දන්නවා මේක ගොළු වෙලා හරි අඩාගෙන වැටෙන්න පුළුවන්. ඒක නිසා එයා ඒකට නමක් ගහන්න යන්නේ නැහැ. ඒ කියන්නේ හදපු සංස්කාරය මගේ කියලා ගන්නෙ නැහැ. මගේ කියලා ගන්නෙ නැති ප්‍රමාණයට යා අනිත්‍යභාවය දන්නෝ සංඥාව. ලී කෑල්ල තමයි සංඥාව නේද? එතකොට සංඥාවේ අනිත්‍යභාවය දන්නවා නම් සංස්කාරයේ මගේ නොවන ප්‍රමාණයට අන්න යාට මේ සංඥා නා සංඥායතනිය කියන එකට යන්න පුළුවන්. ඉතින් අපි දැන් අර බෙස්ට් එකක් ගැන කතා කළා නේද? රූපයේ බෙස්ට් එක කිව්වේ රූපය නැති එක ස්පේස් එක නේද? ඊට පස්සේ අපි ගෝ ස්පේස් එකේ බෙස්ට් එක කියන්නේ ස්පේස් එක ගැන යම්කිසි ආකාරයක ස්පේස් එක නිසා ස්පර්ශ වෙලා ඇති වෙනා වූ වේදනාවක් තියෙනවද ඒක නැතිකම්. ඒ කියන්නේ විඥානං ච යතනේ. මතක තියාගන්න එතන වේදනාවක් තියෙනවා. හැබැයි දැන් ඒ වේදනාව ආකාස සංඥායතනේ ස්පර්ශ කරමින් නෙමෙයි පවතින්නේ. ඒකෙන් තොර වෙලා ඇති වෙනා වූ වේදනාව. දැන් ඒ වේදනාවේ බෙස්ට් එක මොකක්ද? හොඳ මේක. ඒ වේදනාව ගැන සංඥා මනසිකාරය නැතිකම්. ඒ කියන්නේ මගේ පපුව රිදුනා නම් භාවනා කරනකොට ඊළඟ මොහොතේ මම භාවනා කරනවා මගේ පපුව රිදෙන්නේ අර ඉස්සෙල්ලා රිදුනා කියන එක ගැන හැඟීමක් මට නැත්තම් මට ඒවා පහර දීමක් වෙන්නේ නැත්තම් ඒ කියන්නේ හත්වෙනි ධානය. වේදනාව ගැන සංඥා මනසිකාරයක් නැහැ. ඉතින් හත්වෙනි ධානයේ කොටස් තුනක් නේ අපි දැන් ඉස්සෙල්ලා පෙන්නුවේ නේද? ඒකට යන්න පුළුවන් ක්‍රම තුනක් තථාගතයන් වහන්සේ එතන පෙන්නුවා. පළවෙනි ප්‍රතිපදාව, දෙවෙනි ප්‍රතිපදාව, තුන්වෙනි ප්‍රතිපදාව. එතකොට ඒ භාවිතා කළා යා හත්වෙනි ධානයට ගියා. ඉතින් මේකේ බෙස්ට් එක මොකක්ද? සංඥා බෙස්ට් එක තමයි සංඥාවන් නැති වෙනවා කියන එක. සංඥා නැති වෙන්නේ නිව සංඥා නා සංඥායතනෙදී ඒක ඇවිල්ලා තියෙනව නේද? එතකොට ඒක තමයි මේ පෙන්නන්නේ. අටවෙනි කාරණේට ඇවිල්ලා තියෙන්නේ මේකයි. ඉතින් ඕක තවත් විදිහකට ඕගොල්ලෝ කල්පනා කරනවා නම් ওই විඥානීය කියන එක සකස් වෙනකොට ඒ දැන් රූපයක් දැක්කහම ඒ රූපය නිසා එකපාරටම අපිට ඒ යමු වේදනාවක් ස්පර්ශ වීමත් එක්කම තමන්ගෙ තියෙනවා. එතකොට ඒක හරියට අපි හිතමු අපි බෙල් ෂේප් කර්ව් එකක් ඇඳගම් කියලා. ඒ කියන්නේ අපි හිතමු මෙතනින් අඳිනවා බෙල් ෂේප් කර්ව් එකේ අර පල්ලෙහැයි මෙහෙම ආව පරාමාසයේ මෙහෙම බෙල් එක කර්ව් එක වගේ ආව අඳින්න එපා මේකේ මෙහෙම ආව විඥානේ දකුණු අත පැත්තට මෙහෙම බහැලා යනවා කියන එක. එතකොට මේ හරියදී ඔයගලන්ට යම්කිසි වේදනාවක් කියන එක තියෙනවා. ඊට පස්සේ උඩ තියෙනවා පීක් එක. පීක් එක කියලා කියන්නේ B අපි කියන ඕක AB කියලා අපි නිතරම කියන්නේ මුලින්ම A කියන එක අර පල්ලෙහැන් වේදනාව උඩම පොයින්ට් එක B එක බෙල් එක දැකලා තිනවනේ අපි හැමෝම නේද? එතකොට අන්න B පොයින්ට් එක. ඔය B පොයින්ට් එක තමයි ඕගොල්ලෝ හදන්නේ. මුලින් අර රූපයක් දැක්කා. දැක්කහම දැන් බලන්න ඕගොල්ලෝ දැන් මට කියන්න පුළුවන් මම පොඩි කාලේ කැකිරි මාළුවක් කාලා තිනවා. දැන් මං තාම කියනවා ඒ වගේ කැකිරි මාළුවක් කිසිම කෙනෙක් මට ආපහු හදලා දීලා නැහැ කියලා. මොකද මට අවුරුදු 8 දී 10 දී මගේ ටේස් බඩ්ස් හොඳ වෙලාවෙදී මම කෑවා ඒක. ඊට පස්සේ දැන් අද කනකොට මම හැමදාම මැච් කරන්නේ අර කලින් එකත් එක්ක. බලන්න මගේ මාන්නේ නේද? මගේ මාන්නේ අපිට අන්න ඒ විදිහට මාන්නයන් ඇති වෙලා තියෙනවා. ඒකට මම කියන ඕක මොකක්ද අර අරක් හදපු එක මෙන්න මේ ආකාරයි. ඒ කියන්නේ මගේ හොඳම එක මම ගන්නවා. ඉතින් ඔය තමන් ඔය ගන්නව හොඳ එක කවදාවත් මැච් කරන්න පුළුවන් හොඳ එකක් නෙමෙයි. මොකද ඕගොල්ලන්ගේ සිතුවිලි ඒ කියන්නේ ඕගොල්ලන්ට සත්‍ය වශයෙන්ම මේ හම්බුණා වූ රසයට වඩා වැඩි රසයක් ඕගොල්ලෝ හිතන්න පුළුවන්. උදාහරණ ගත්තොත් ඕගොල්ලන්ගේ ගෙදර ස්ටයා කේස් එක කැඩලා තියෙනවා නම් ඕගොල්ලන්ට හිතෙනවා නම් ස්ටයා කේස් එකක් ආයි හදන්න ඕනේ කියලා. ඔබ හදනකොට නිතරම හදන්නේ ඉස්සෙල්ලකට වඩා හොඳ එකක් හදන්න බලාපොරොත්තු. දැන් ඕගොල්ලෝ ඔකට සාම්පල් එකක් ගන්න. අල්ලපු ගෙදර කොහොමද තියෙන්නේ? ආ ඒගොල්ලන්ගේ හදලා තියෙන්නේ වුඩ් වලින්. ඊට වඩා ඒක හරි නෑ. මේ ගෙදර හදලා තියෙන්නේ තව මොනවා හරි ටිකක් රත්තරන් ගල් හරි මොනවා හරි රත්තරන් හරි ගල් හරි අල්ලලා තිනවා. ඒක ටිකක් හොඳයි. දැන් මෙයා කල්පනා කරනවා හොඳයි මම මේක තනිකර රත්තරන් වලින් හැදුවොත් රත්තරන් වලින් හදපු ස්ටයා කේස් එක මෙයා දැකලත් නෑ. නමුත් මෙයා හිතනවා හැම මොනක් කොහොමද කියලා. ඉතින් ඕකත් එක්ක අර තියෙන රූපේ මැච් කරන්න පුළුවන් කමක් ඇත්තේ නෑ. අන්න අර B කියන පොයින්ට් එක හැදුවා කියලා කියන්නේ ඒක තමයි ඔයගොල්ලන්ගේ මාන්නෙන් අටවන්නා වූ එක. එතකොට ওই නිවසඤ්ඤා නාසඤ්ඤායතන ලාභය ওই මාන්නෙන් අටවන කතාව ඒ පුද්ගලයාගේ මාන්නය අඩුමෙන් කෙනා. දැන් සාමාන්‍ය පුද්ගලයාට මාන්නය හරියට වැඩි. එතකොට ඔය ඕක තමයි කර්ම විඥානෙ. අර B කියන පොයින්ට් එක හැදුවා නම් කර්ම විඥානෙ තමයි සකස් වෙන්නේ තමයි. එතකොට මෙතන ඊළඟට පෙන්නනවා මෙසේ වදාළ කල්ලිය ආයුෂ්මත් ආනන්ද හිමිතෙම භාගතුන් වහන්සේට මේ කාරණේ සැලකලා ස්වාමීනි මේ ශාසනයේ මහානතෙම මෙසේ පිළිපන්නේ මේදී මා විසින් පෙර කර්ම රස නොකරන ලද්දේ නම් මාගේ විපාක භවෙ නොපවතී. ඉතින් දැන් කර්ම රස නොකරන්නේ නම් මතු විපාක භවෙ නොපවතී. දැන් යම් පංචස්කන්ධයක් ඇත්තේද ඒ දුරු කරන්නේ මෙසේ විදර්ශනා උපේක්ඛාව ලබයි. ස්වාමිනී මේ මහානතමේ පිරිනිවියේද? ආනන්දේ මේ ඇතම් මහණේ පිරිනවම් පාන්නේ. මේ ඇතම් මහණේ පිරිනවම් නොපාන්නේ වදාළ. ස්වාමිනී යම් හේකින් මේ ඇතම් මහණේ පිරිනවම් පාන්නේ. මේ ඇතම් මහණේ පිරිනවම් නොපාන්නේ. ඊට හේතු කවරද? ප්‍රත්‍ය කවරද? ආනන්දේ මේ ශාසනයේ මහානතමේ මෙසේ පිළිපන්නේ. මා විසින් පෙර කර්ම රස නොකරන ලද්දේම මාගේ දැන් විපාක භවයේ නොපොතින්නේ. ඉතින් දැන් කර්ම රස නොකරන්නේ නම් මාගේ මතු විපාක භවයේ නොවන්නේ. දැන් යම් පංචස්කන්ධයක් ඇත්තේ ඒ දුරු කරගෙන මෙසේ විදර්ශනා උපේක්ෂාව ලබන. හිත මේ උපේක්ෂාවට මමයි මගේයි සතුටුයි. මමයි මගේ සතුට වෙන්නව මගේ මගේ තෘෂ්ණාවෙන් බැසගන්න. ඒ උපේක්ෂාවට සතුට වෙන්නව මමයි ආදී යන්නා කියන්නව තෘෂ්ණාවෙන් බැසගන්නව උපේක්ෂාව විඥානීය අසුකරණ ලද්දේ වේ. ඒ දැඩිකොට අල්ලා ගැනීම ආනන්දේ දැඩිකොට අල්ලා ගැනීම සහිත මහානතමේ පිරිනවම් පාන්නේ නොවේ. ස්වාමිනී දැඩිකොට අල්ලා ගන්න ඔය මහානතම කුමක් දැඩිසේ අල්ලා ගන්න? මේ සංඥා නාසඤ්ඤා යතනේ වදාළ ස්වාමිනී මේ මහානතේ වනායි දැඩිකට අල්ලා ගන්නා ලබන ශ්‍රේෂ්ඨ භවය අල්ලා ගන්න. ආනන්දේ මේ මහානතේ වනායි දැඩිකට අල්ලා ගන්නා ලබන ශ්‍රේෂ්ඨ භවය අල්ලා ගන්න. ආනන්දේ යම් මේ සංඥා නාසඤ්ඤා යතනයක් වේද මේ වනායි දැඩිව අල්ලා ගන්නා ලබන ශ්‍රේෂ්ඨ භවයයි කියලා තථාගතයන් වහන්සේ සැරසුවා. ඉතින් බලන්න බුදුහා ආනන්දහඳුරු දැනගෙන ඉඳලා තියෙනවා අපි අර කිව්ව කතාව නේද? මේ කර්ම විඥානේ කියන එක නේ සංඥා නාසඤ්ඤා යතනේ කතා කරේ අපි. මේකක් වෙනවා කියලා. එතකොට ඒක ඉතින් දැන් කර්ම රැස් කරන්නේ නැත්නම් මතු විපාක භවයක් නොවන්නේ. මොකද නේව සංඥා නාසඤ්ඤායතන ලාභියා ඒ අටවෙනි ධානයේ ඉන්නකොට එයා අලුතෙන් සංස්කාරයක් කරන්නේ නැහැ. කිසිම එකක් රැස් කරන්නේ නැහැ. එයා ඉන්නේ අර රිමේන්ඩර් ඔෆ් කොලිෂන් ෆෝමේෂන් කියවනේ මේ දක්වා කළා වූ සංස්කාර වලින් පමණයි එයා ඉන්නේ අලුතෙන් එකක් හදන්න යන්නේ. එතකොට මෙතෙන්දී ආනන්ද හාමුදුරුව අහනවා ඒ පුද්ගලයා ඒ පිරිනුවම් පානවාද කියලා. බුදුහාමුදුරුවෝ කියනවා එක පුද්ගලයා පිරිනුවම් පානවා තව පුද්ගලයා පිරිනුවම් පාන්නේ නැහැයි කියලා. කොටසක් ඒ විදිහයි කියලා. ඒක හේතුව මොකද කියලා අහුවාම කියනවා අර එයා ඒ උපේක්ෂාව ලබනවා උපේක්ෂාව ලබලා ඉවරලා අභිනන්දති අභිවදති අජෝසාය තිට්ඨ තියායක අල්ලගෙන ඉන්නවා. ඒ ඇති වුණා වූ ධ්‍යාන ස්වභාවය සමාධි ස්වභාවය අල්ලගෙන එයා ඒක අල්ලගෙන ජීවත් වෙලා ඉන්න කැමැත්තේ කියන එක තියෙනවා. ඉතින් අන්නේ පුද්ගලයා පිරිනුවම් පාන්නේ නැහැ කියලා කියනවා. එතකොට මොකද්ද එයා අල්ලා ගන්නේ? දැඩිවල්ලා ගන්නයි, නෙවසඤ්ඤා, නාසඤ්ඤා. ඉතින් තථාගතයන් වහන්සේ දේශනා කළා ඒ අවස්ථාවේදී ආනන්දහාමුදුරුවෝ කිව්වහම මේක තමයි දැඩිවල්ලා ගන්න හොඳම භවය කියලා. ආනන්දහාමුදුරුවෝ දැඩිවල්ලා ගන්නා හොඳම භවය නෙවසඤ්ඤා, නාසඤ්ඤා කියලා. ඉතින් බලන්න ඔය මිනිස්සු රැවටිලා ඉන්නවා නේද? එලක් මිනිස්සු කියනවා නේද මේ මනුෂ්‍ය ජීවිතය තමයි හොඳම ජීවිතය කියලා. බුදුහාමුදුරුවෝ කියේ මොකද්ද? බුද්ධ වචනේ මොකද්ද මේ ආනච්ච සප්පාය සූත්‍රයේ තියෙන්නේ? හොඳම භවය නිවසඤ්ඤා නාසඤ්ඤා කියන්නේ. මනුෂ්‍යයන් ඉතින් මෝඩකමට ඒ කියන දේවල්. ඒ කියන්නේ නිවසඤ්ඤා නාසඤ්ඤා යන ලාභියා තමයි මේ මානෙ කපාගෙන කියලා තියෙන්නේ. මේ පාර තියෙනව නේද මේ 2B ඩයග්‍රෑම් එකේ ඉඳන් සච්චේ ඉඳන් බය අගතට යනවා ලයින් එක තියෙන්නේ. ඔන්න ඕක මානෙ මාන පාර වේ ඉන්නේ. ඔන්නේ මානේ කපාගෙන තමයි එයා ගිහින් තියෙන්නේ. මානේ අඩුයි යාට. මානේ නැති කියන එක නෙමෙයි. මානේ අඩුයි කියන්නේ යාට හැංගීමක් නැහැ. මේ පාර දිගේ යා ගමන් කරනවා කියලා යාට සංඥාවක් යාට ඇත්තේ නැති තත්ත්වයක් යා ගිහින් තියෙන්නේ. ඉතින් එයා තමයි මේකේ උඩම ඉන්නේ. අපි හැමෝම ඉන්නේ මේ ලිස්සන තැන. මිනිස්සයා කියන සත්‍යයා ඉන්නේ මේ පල්ලෙහා බොටම් එකේ. වැටිලා ඉන්නේ. මෙහෙම ඉන්නේ කෙනාට තමයි මේ ලොකුවටම මාන්නයක් ඇති වෙලා තියෙනවා. අනිත් ධානපල්ලාභිය මේ දෙක අතර මාන්නේ අඩුවෙන්න ඉහළට යන්න පුළුවන්කම කියන එක තියෙනවා. ඉතින් කොහොමද ওই මිනිසයා මාන්නේ ඇති කරලා තියෙන්නේ? ඔගොල්ලෝ දන්නවනේ ඔය පෙලක් ඔය මේ අය සභාපති කෙනෙක්, ඇමති කෙනෙක්, ලොකු ලොක්කො ගහන ගොල්ෆ් ගහනවා කියන්නකෝ. ඒ පාර දැන් ඒ කට්ටිය ගොල්ෆ් ගහනවා කියලා අර මිනිස්සු ගිහිල්ලා ජොයින් වෙනවානේ ක්ලබ් එකට. මොකද ජොයින් වෙන්නේ? අරයක් තින්නේ අර ඇමති තින්නේ මේකේ ලොකු ලොක්කො ඔක්කොම අර සොක්කො නෙමෙයි ලොක්කො ඉන්නවා කියලා නේද? දැන් ඒ පාර මිනිස්සු මොකද්ද දාගෙන තින්නේ මේ සොක්ක හැටියට? මේ ආශ්‍රෝ නැති කරම බුදුහාමුදුරුවෝ මොදාගෙන තමයි කියන්නේ. බුදුහාමුදුරුවෝ පහළ වෙන්නේ මේකනේ. ඒක නිසා මේක තමයි ලොක් ගන්න දැක්කද බුදුහාමුදුරන් ක්ලබ් එකට තමම දාගත්තා වාගේ. දාගෙන බුදුහාමුදුරුවෝ මේකට එන්නේ හේතුව මොකද? තථාගතයන් වහන්සේ මේකට එන්නේ බැරි විලාවක් බුදුහාමුදුරුවෝ දිව්‍ය ලෝකේ උපන්නා නම් එහෙම මේකේ ඉන්න මනුස්සයන්ට උඩ පහින්න තමයි වෙන්නේ නේද? ඊට වඩා දෙයක් කරන්න බෑනේ. මේකේ මනුස්ස ලෝකේ බුදුනහම නම් දෙවිවරුන්ටයි බ්‍රාහ්මයන්ටයි ඔකටම ඇවිල්ලා බණහන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒක අල්ලගෙන තමයි කල්පනා කරන්නේ. ඒ මිනිසයන්ටත් වඩා මාන්නේ වැඩි තිරිසනාට. දැන් මම ওই රාතන් වහන්සේත් එක්ක බල්ලා තිනවා එක කුරුල්ලෙක්ගේ ඔළුව. ඒ කුරුල්ලාගේ සයිස් එක මේ අතින් එකයි. ඌ හිතාගෙන ඉන්නේ මිදුලෙන් එකක් කියලා ඔහුගේ සයිස් එක. ඒකනේ අර අනිත් සතුරුට එහෙම කොටන්න යන්නේ. මම මහා විශාලයි කියලා හිතා. දැන් ඕගලන්ට බල්ලෙක් කන්න පයින්නවා නේද? බල්ලා පොඩි. අඩියයි උස. ඌ කන්න පයින්නවා. ඒ කන්න පයින්න වෙලාවට ඌට හිතෙන්නේ ඒ සතා ඕගලම වාගේ දෙකක් වාගේ. මේ මහා විශාල මම මේ පොඩි එකාට පයින්නවා. ඒලාර පයින් පාර වැදුනහම තමයි තේරෙන්නේ කවුද ලොකු කවුද පොඩි කියලා. ඒ සත්‍යයට මාන්නේ අධිකයි. මාන්නේ කියන්නේ තුච්ච දෙයක්. තියෙනවා නම් අල්ල විසි කරන්න. අයින් කරන්න මොකද වෙන්නේ? තමන්ට හොඳ සමාධි ඇති වෙනවා නේ සංඥානා සංඥායතන විමුක්තිය ඒවට යන්න පුළුවන්. එතකොට ඊළඟට පෙන්නනවා ආනන්දේ මේ ශාසනයේ මහානදේ මෙසේ පිළිපන්නේ. පෙර මා විසින් කර්ම රැස් නොකරන ලද්දේම දැන් මාගේ විපාක භවයේ නොවන්නේ. දැන් කර්ම රැස් නොකලේම මතු විපාක භවයේ නොවන්නේ. දැන් යම් පංචස්කන්ධයක් වේද ඒ දුරු කරමි. මෙසේ වූ විදර්ශනා උපේක්ෂාව ලබයි. හෙත මේ උපේක්ෂාව මමේ මගේ සතුට නොවේ. මමේ මගේ නොකියන්නේ ඒ තෘෂ්ණාවෙන් බැසද නොසිටි. ඒ උපේක්ෂාවට සතුට නොවන්නා වූ මමේ මගේ නොකියන්නා ඒ බැසද නොසිටින්නා වූ ඔහුගේ ඒ අසුරුකලාව විඥානි නොවේ. ඒ දැඩිකට අල්ලා ගැනීම නොවේ. ආනන්දය දැඩිව අල්ලා ගැනීම නැත්තා වූ පිරිනොම් පාන්නේයි කියලා තථාගතයන් වහන්සේ වදාළා. ඒ කියන්නේ මේ අවස්ථාවේදී මේ උපේක්ෂාව ඇති වෙලා එයා නාබිනන්දති නාබිවදති නාජෝ සායිතින්කති කියලා එයා භාවිතා කරනවා. මම මේ මගේ කියලා බහගන්නේ නැහැ. එහෙම කරන්නේ නැත්තම් ඒ බුද්ධලයට පුළුවන් නිවන් දකින්න. ස්වාමිනී ආශ්චර්ය, ස්වාමිනී අද්භූතය, ස්වාමිනී ඒ සමාපත්තිය ඇසුරු කරගෙන භාගතුන් වහන්සේ විසින් ඕගයන් ඊතර කිරීම වදාරනවා. ස්වාමිනී ආරය වූ මොක්ෂේ කවරේද? ආනන්දේ මේ ශාසනයේ ආර ශ්‍රාවකයන් මෙසේ කල්පනා කරයි. මෙලොව යම් කාමයෝද්දෙද්ද, පරලොව යම් කාමයෝද්දෙද්ද, මෙලොව යම් කාම සංඥාවෝද්දෙද්ද, පරලොව යම් කාම සංඥාවෝද්දෙද්ද, මෙලොව යම් රූපයෝද්දෙද්ද, පරලොව යම් රූපයෝද්දෙද්ද, මෙලොව යම් රූප සංඥාවෝද්දෙද්ද, පරලොව යම් රූප සංඥාවෝද්දෙද්ද, යම් කම්පානෝම ධ්‍යාන සංඥාවෝද්දෙද්ද, යම් ආකින්චනායතන සංඥාවෝද්දෙද්ද, යම් නිව සංඥා නා සංඥායතන සංඥාවෝද්දෙද්ද, මේ සියල්ල සක්කාය නම් වේ. ඒ සක්කාය කෙරෙන දැඩිසි අල්ලා ගැනීමක් නැතු චිත්තයාගේ යම් මිදීමක් වේ. ඒ අමෘතේ නම් වේ කියලා තථාගතයන් වහන්සේ දේශනා කළා. එතකොට මොකද්ද මේ කියන්නේ? මේ කියන්නේ මේ ඔක්කොම ධානයක් නිව සංඥා නා සංඥායතන දක්වා පවතින්නට පුළුවන් යයි කියලා කියනා වූ දේවල් නේද? මේ කල්පනා කරන්නේ රූපය අල්ලගෙන ඉන්න පුළුවන් කියලා හිතුව. රූපය අයින් කළා වේදනාවන් අල්ලගෙන ඉන්න පුළුවන්, ආකාස සංඥායතන වගේ දේවල් අල්ලගෙන ඉන්න පුළුවන්, නේද? හත්වෙනි ධානිය අල්ලගෙන ඉන්න පුළුවන්, නේද? සංඥා නා සංඥායතන. බුදුහාමුදුරුවෝ පෙන්න මේ ඔක්කොම සක්කාය. එතකොට මේක සක්කාය කියලා ඕන් බොඩි කියන එකයි මේ පෙන්නන්නේ. රූප වේදනා සංඥා සංස්කාර විඥාන නිසා තමන්ට ඇති වෙනවා මේ සක්කාය කියන්නේ. ඒකේ අල්ලා ගන්න නැතුව මිදෙනවා නම් අමෘතයයි කියන්නේ. ඉතින් මේක පැහැදිලි කරන්න පුළුවන්. දැන් ඕගොල්ලෝ දැක්කා නේද? ටිකකට ඉස්සෙල්ලා මේ 2B ඩයග්‍රෑම් එකේම අර අනාස්ව චිත්තය පැහැදිලි කරනකොට මම පෙන්නවා නේද, රූපේ නිසා මෙතන සංඥා වෙලා චේතනා වෙලා විඥානය නේද මේ පැත්තට ගමන් කරනවා. දැන් ටිකකට ඉස්සෙල්ලා ආනෙන්ජ සප්පයි සූත්‍රය අපි අර ඩයග්‍රෑම් එකක් පෙන්නවා නේද, මේකෙම කාම සංඥාව නිසා දෝමනස්සෙම තමයි ඇති වෙන්නේ කියලා. කාම සංඥාව තියෙන්නේ දකුණු අත පැත්තේ නේද? ඒක හිතන්න ඕගලන්ගේ උද්දච්චයේ පැත්තෙන් එන්නා වූ දෙයක් කියලා. මේ පැත්තෙන් මේ පැත්තට පල්ලෙහාට ආවා ෆ්‍රේම් එක. දැන් මෙතෙන්ට ආවට පස්සේ පරිධියේ ශෝකය වම් අත පැත්තට එනවා නේද? එහෙනම් පල්ලෙහානු සම්බන්ධතාවය මේ ෆ්‍රේම් එකක් නේද හදාගන්නේ. මෙතනින් පල්ලෙහාට ආවට පස්සේ මෙතනින් ආපහු ඔගොල්ලෝ රූපය ස්පර්ශ කරන රාග සල්ලේ හරහා රූපය ස්පර්ශ කරන මේක වටේට දුවනවා නේද? ඉතින් ওই විදිහට ඔයගොල්ලෝ විඥානේ ධාරාවක් වශයෙන් මේක ගමන් කරනවා. මේ ෆ්‍රේම් එකක් සම්පූර්ණ වෙනවා විතරයි තියෙන්නේ. මේක ධාරාවක් වශයෙන් ගියායින් පස්සේ මොකද වෙන්නේ? මේ චේතනාව කියන තැනින් ඔන්න පල්ලෙහාට බහිනවා. මොනවද බහින්නේ? ඔයගොල්ලෝ දැකලා තියෙනවනේ බ්ලොටින් පේපර් එකට තීන්ත වගේ දේවල් උරනවා. තීන්ත ඉරුවට පස්සේ මේ තීන්ත ටික කොතෙන්ද ගියාද කියලා ඔයගොල්ලන්ට කියන්න පුළුවන්. නෑ නේද? ඒක මේක ඇතුළට උරලා ගියා. එහෙම නැත්නම් අර සිංක් එකක් තියෙනවා නම් වතුර ටැප් එක ඇරියාම වතුර එනවා පේනවා. ඊට පස්සේ ගිය දණක් හොයාගන්න බෑ නේද? අර බටේ දිගේ ඒක ගිහිල්ලා. අන්න ඒ වාගේ මේකෙත් මේ බටේ දිගේ බහිනවා. කොහෙද? මනෝ සංචේතනාවෙන් පරාමාස ඒ බය අගති මේ පාර දිගේ පල්ලෙහාට එන්නෙන්නෝ බහින්න මේක අස්සෙන් ඉන්නේ අර අහංකාරයයි මමංකාරයයි අහනුයි මොවුනේ මේකේ හැංගිලා ඉන්න අවස්ථන් තියෙනවා මේක මේ පැත්තෙන් ගත්තොත් මේ පරාමාස බය අගති ලයින් එකේ දකුණු අත පැත්තේ රවුනේ අහංකාරයේ තියෙනවා වම් පැත්තේ මමංකාරයේ තියෙනවා අහනුයි මොවුනේ එකට ඉන්නේ ඒ දෙන්නා එකටමයි ඉන්නේ මුගක් වෙලාවට වෙන් වෙලා ඉන්නවා එකට ඉන්නේ ඒ දෙන්නගේ අස්සේ තමයි හැංගිලා තියෙන්නේ අර මේ පුරු පාරයි මේ දොලයිනේ කියන්නේ ආන්න ඒ වාගේ ඔක්කොම දේවල් මේක ඇස්සේ ඇංගිලා තියෙනවා යාංකාර බට් මේකේ තියෙනවා මේ විඥාන ධාරාව පවත්තලා ඕනෝක තමයි ඔපි සිද්ධ වෙලා තියෙන්නේ එතකොට මේක තේරුම් ගන්නවා මේ බුද්ධලයා මේක ඇවිල්ලා මේ සියල්ලම සක්කාය සක්කාය කියලා දැනගත්තා ඒ පාර එකේ විදීමක් කියන එක තේරෙනවා ආනන්දේ මෙසේ වුණායි මා විසින් කම්පා නොවන ධාන සමාධියට හේතු ප්‍රතිපදාව දේශනා කරන්නලා ආකින්චඤ්ඤායතන සමාධි රීති ප්‍රතිපදාව දේශනා කරනවා. නේවසඤ්ඤා නාසඤ්ඤායතන සමාධි රීති ප්‍රතිපදාව දේශනා කරනවා. ඒ ඒ සමාධින් ඇසුරු කරන ඕගයන් ඈතර කිරීම දේශනා කරනවා. ආර්ය මොක්ෂය දේශනා කරනවා. ආනන්දි ශ්‍රාවකයන්ට වැඩ කැමති අනුකම්පායතා ශාස්ත්‍රෝ විසින් අනුකම්පා බෝධවා යම කටයුතු යමක් වේ. මා විසින් ඒ උපට ඒ කරනවා. ආනන්දේ මේ වෘක්ෂ මූල වේ. මේ ශුන්‍යාකාරය ආනන්දේ ධ්‍යාන කරා. සමාධිය ප්‍රමාදම පසු පසු තැවිලි නෝ මේ තකට අපගේ අනුශාසනාවයි කියලා කතාවෙන් වහන්සේ වදාළා. භාගතුන් වහන්සේ මේක වදාලා සතුටු සිත් ඇති ආනන්ද හාමුදුරුවෝ බුදුහාමුදුරන් වදා සතුටින් පිළිගත්තා කියලා ඉතින් තියෙනවා. එතකොට ඒක තමයි මේ සූත්‍ර දේශනාව කොහොමද එතකොට අපි මේකේ භාවනා කරන්නේ. මේකේ ඕනම කෙනෙකුට භාවනා කරන්න කාරණා තියෙනවා. ඒ කියන්නේ අලුතෙන්ම බලන මනුස්සයෙකුට උනත් මේ ආනන්ද සප්පාය සූත්‍රේ කරන්න පුළුවන්කම තියෙන මොකද්ද මේකේ කියන්නේ අර බුදුහාමුදුරුන් කිව්ව වාක්‍ය අල්ල ගන්න මොකද්ද කියන්නේ අනිච්චා වික්කවේ කාම තුච්ච මුසා මෝස ධම්ම මයාකතමේත බාලලාපනා කියලා අන්නේ වචනිය බැලුවා නම් පේනවනේ මේ කාමයේ කියන එක සකස් කරන දෙයක් අනිත්‍ය දෙයක් ඉතින් ඕගලන්ට අර උදව්වට උපකාරයට අපි අර ඒ ඩයග්‍රෑම් එකේ එහෙම පේනවා දෙවෙනි ඩයග්‍රෑම් එකේ නේද මේක සුභයි සුඛයි අත්තා කියලා අරගෙන මෙතන පෑන් එක ගහලා ඒකට රාගයන් ඇති වෙලා තමයි මගේ මේ කාමයන් කියලා ඇති වෙලා තියෙන්නේ. ඒකට මේක අනිත්‍යභාවය එතනම පේනවා. ඒකට මේක තුච්චයි. මේක මෝස ධර්මයක්. මායාවකින් කරන ලද්දක්. මම මෙන්න මේ කුකුල් කොටුව ඇතුලේ ඉන්නේ නැහැ. මම මේකෙන් කොහොම හරි පැන ගන්නවා. මනුසු දුකින්දලට කියන්නේ මේක හරියන්නේ මම රට හරියනවා කියලා නේද? මේ ප්‍රශ්නේ විසඳන්න අන්න ඒ වාගේ දැන් මෙයා කල්පනා කරනවා රට නෙමෙයි. සත්‍ය බෝධිපාක්ෂික ධර්ම භාවිතා කරලා මේ මාර්ගයේ කුහුඹුපේ මම එළියට පැන ගන්නවා කියන අදිෂ්ඨානෙ. ඔය බලන්න බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ පළවෙනි එකට ඒ අදිෂ්ඨානෙ. ඒ අදිෂ්ඨානෙ භාවිතා කිරීමෙන් මේ පුද්ගලයා ඒකෙන් එළියට ගමන් කරනවා කියලා පෙන්නනවා. ඉතින් ඕක ඕන කෙනෙකුට කරන්න පුළුවන් නේද? මේක තුච්චයි කියලා තේරුම් අරගෙන. ඊට පස්සේ එයාට පේනවා අර අපි පෙන්නවා YouTube ඩයග්‍රෑම් මේකත් එක්ක එහෙම සම්බන්ධ කරලා එයා කල්පනා කරනවා මේව ඔක්කොම මේ සතර මහා භූතයෝ මේ කබලින්කාර ආහාරය නිසා තමයි මෙන්න මේ ප්‍රශ්නේ ඇති වෙලා තියෙන්නේ. එහෙමනම් ඉතින් අර ධාතු මනසිකාරය නේද? අසූචි මගේ නෙමෙයි කියලා ගන්නෙ, පටවිය කියලා නේද? අන්න මේ රූපය නිසා තමයි මේ කාමයේ කාම සංඥාවයි කියන ඒවා ඇති වෙන්නේ කියලා එයා ඒක අයින් කරායින් පස්සේ එයාට පුළුවන්කම තියෙනවා ඒ ආකාස සංඥායතන කියන එකට මෙහෙම යන්න. එතකොට ආකාස සංඥායතනට ගිහිල්ලා මෙයා කල්පනා කරනවා දැන් මේ ආකාස සංඥායතනින් මෙතන මේ විදිහට මේ වේදනාවන් තියෙනවා. එතකොට මේක ඇවිල්ලා අභිනන්දනා කරන්න වටින්නේ නැහැ. නාබිනන්දති නාබිවදති නාජෝසායතිත්‍යති කියලා ගත්තයින් පස්සේ ඒක නිසා යාට පුළුවන්කම තියෙන විඥානංචායතනෙට යන්න. දැන් අපි අර බෙස්ට් එකේ කතාවේදී ඔයගලන්ට පේනවා මෙයා රූපයේ බෙස්ට් එක හැටියට ආකාසඤ්ඤායතට ගියා. දැන් ආකාසඤ්ඤායතේ ස්පර්ශ වෙමින් තිබෙනා වූ යම් වූ වේදනාවක් තියෙනවද? ඒකත් මට එපා කියලා තමයි එයාගේ වේදනාවේ බෙස්ට් එකට එයා එතන විඥානං ඡායතනට එයා ගිහිල්ලා තියෙන්නේ. ඊට පස්සේ ඒකත් ඉක්මවලා තමයි වේදනාව විඥානං ඡායතනින් දැනගන්නේ. වේදනාව අන්නේ ඒකේ වේදනාව එයා කල්පනා කරනවා මේක දිඩන්න පුළුවන් දෙයක් නෙමෙයි. කම්පිටිෂන් එකක් තියෙන්නේ. මම පළවෙනි ධ්‍යානෙට ගිහිල්ලා හොඳයි කියලා කිව්වහම අර මොන්සයා මාව වටනො දෙවෙනි ධ්‍යානෙට වඩා හොඳයි කියලා. එතකොට ওই විදිහට ගිහින් අන්තිමට නම් මම 6 වෙනි ධානයට එනකන් ඇවිල්ලා තියෙනවා. මට වේදනාව දැනගෙන ඉන්නව හොඳම ධානය මොකද්ද? 6 වෙනි ධානය. එතකොට ඒ මේකට වඩා දැන් හැමෝම කියනවා නම් ඒ තවත් එක්කෙනෙක්ලා 7 වෙනි ධානයට ඇවිල්ලා කියනවා. එයා කියනවා මේකට වඩා තවත් හොඳ එකක් තියෙනවා. ඉතින් මම එහෙනම් වේදනාව ගැන තිබෙන්නා වූ එක හොඳයි කියලා මම ගන්නෙ නෑ. වේදනාව නිසා ඇති වෙන්නා වූ එතන අපි එහෙනම් හත්වෙනි ධ්‍යානෙට යනවා. වේදනාවේ බෙස්ට් එක තමයි වේදනාව නැතිවම කියන එක. එතකොට හත්වෙනි ධ්‍යානෙට ගිහිල්ලා යා හින්නවා. අර මම කිව්වේ අර පපුවේ අමාරුව හැදුනා නම් හැදුනා කියන එක ගැන සංඥා මනසිකාරය නොවෙන්න ඕන. ඉතින් එතෙන්දී පෙන්වන්නේ නේද මේ මම කැමති වේදනාවේ නිරෝධයට මම මේ අවස්ථාවේදී සංඥාව ලාභයි කියලා ගන්න. අන්න ඒ අවස්ථාවේදී නේද අපි මේ ඩයග්‍රම්ස් ටිකක් ගැඹුරට බැලුවේ මතකද? ඒ අවස්ථාවේදී අපි පෙන්වුවා ඔයගලන්ට භාවනා කරන ඩයග්‍රෑම් එක ස්ලයිඩ් 5 එක නේද? මේ අවස්ථාවේදී අපි පෙන්වන්නේ මෙතෙන්දී හුඟක් කල්පනා කරන්න කියලා අන්නේ හත්වෙනි ධ්‍යාන ස්වභාවය. එතෙන්දී බලන්න මේ පරාමාස කාය ග්‍රන්ථයේ ඉදන් සත්‍යයට ඇදෙන්නා වූ අවස්ථා තුන. මොකක් නිසාද? අවිද්‍යාවයි මෝහයයි ඉදන් සත්‍යයි. ඉතින් මම ඒක පැහැදිලි කරානේ අර විඥාන ආහාර කියන එක භාවිතා කරලා. හොඳට කල්පනා කරගන්න. මේ තුන නිසා මේ පරාමාස කාය ග්‍රන්ථයේ ප්‍රසන් මූමන්ට් එකේදී ඉදන් සත්‍යාභිනිවේශ කාය ග්‍රන්ථයට ඇදෙනවා. ඒකට ඕනට මෙනෙහි කරන්න උදව් උපකාර වෙන ධර්මයි තමයි අර ඕගොල්ලෝ ලියාගත්තේ. පෙර අවිද්‍යාව මතකද නේද? දෝෂ සහිතව ජීවත් වීම ආනාති පාතේ. ඊළඟට දැන් පෙර මෝහේ. ඊළඟට අපි ආපහු කිව්වා දැන් අවිද්‍යාව ලෝභ සහිතව ජීවත් වීම අදත්තා දාන. එතකොට ඊළඟට කාම සංඥාව කාමේ වර්ධවා හැසිරීම එහි ඇලීම අභිනිවේෂේ. එතකොට මෙන්න මේ ලයින් තුන ඒ පද තුන තමයි ටිකක් හිතලා බලන්න ඕනේ. ඒ සිතලා බලලා Tamanට එනවා අර විඥාන ආහාර පාරත් එක්ක ගත්තාම මේ තුන නිසා මම මේක ඇදිලා යනවා කියලා. ප්‍රතිඵලයේ හැටියට වෙන්නේ මොකද්ද? මේක ප්‍රසන් මූමන්ට් එකේදී පරාමාසයෙන් ඉඳන් සත්‍යයට මම යනවා කියන එක ගත්තා. ඊළඟ පාර මොකද වෙන්නේ? මම ගත්තට පස්සේ මගේ බඩට මොකක් හරි එකක් දාගත්තට පස්සේ මේක හොඳයි කියලා මම ඇප්‍රූව් කරාට පස්සේ පරාමාසයේ ඉඳන් සත්‍යයේ තියෙන එක පරාමාසයට ඇදෙනවා. බෝල කුඩුව මෙහෙම වෙනවා මෙහෙම වෙනවා උච්චර තමයි මේකේ තියෙන්නේ. අන්න ඒක අවබෝධ කරගන්නවා කියන එක. ඉහළ වූ ධර්මයක් ඔගොල්ලෝ අවබෝධ කරගන්න. එතකොට ඒකේදී අපි ඉගෙන ගත්තා අන්තිමට වෙන්නේ මොකද්ද? තමන් මේ අවිජ්ජාවයි චේතනාවයි එක්ක වෙලා තියෙනවා. තමන්ට මේ කාම සංඥාව නිසා ඇති වෙන්නේ දෝමනස්සය පමණයි කියන එක තමන් ඉගෙන ගන්න. එතකොට අන්නේ භාවනාව තමයි විශේෂයෙන් කරන්නේ. ඊළඟට ඕගලන්ට කරන්න පුළුවන් අර බුදුහාමුදුරු පෙන්නපු විදිහට දෙවෙනි කාරණය. හත්වෙනි ධ්‍යානෙට යන්න ආධාර උපකාර වෙන දෙවෙනි කාරණය. මොකද ශුන්‍ය මිදං හත්තේනවා අත්තනියෙනවා. මගපල චිත්තයන් කියන ඒවා නැංගීම. ඒ නැංගීම හේතු කොටගෙන මේ පුද්ගලයාට එකපාරටම එක යන්න පුළුවන්. අර විදිහට ගත්තා. ඊළඟට තමයි අපි ආ කතා කරලා ටී කප් එකේ කතාව නේද? 2B ඩයග්‍රෑම් එකත් එක්ක මම පෙන්නලා දුන්නේ. මතකද ඒක? අනාසෝචිත්තේට ඒ කියන්නේ මම කියලා කිසිවෙකුත් නැහැ මගේ කියලා කිසිවෙකුත් නැහැ නුඹ යන කිසිවෙකුත් නැති කියලා ඒක කල්පනා කරනවා. ඒක තමයි තුන්වෙනි ප්‍රතිපදාව කියලා කිව්වේ. ඒ වෙලාවේදී මොකද අපි බැලුවේ? කබලින්කාර ආහාරයේ ඉඳන් සංඥාවට යනකොට පරිදේවේ ඉඳන් ඕගොල්ලෝ ශෝකයට යනවා. ඊළඟට සංඥාවෙන් ඉඳන් චේතනාවට යනකොට ශෝකයේ ඉඳන් ඕගොල්ලෝ දෝමනස්සයට යනවා. චේතනාවෙන් ඉඳන් විඥාණයට යනවා කියවහම දෝමනස්සේ ප්‍රියේ විප්පයෝගේ හරහා අපි කල්පනා කරනවා දුක්ඛය දක්වා ගමන් කරනවා කියලා. ඉතින් මේ අවස්ථාව අපි හොඳට මෙනෙහි කරමු. දෙවෙනි අවස්ථාවේදී ඕගලන්ට හුඟක් මෙනෙහි කර යුතු ධර්මයේ තමයි අර ශෝකයේ ඉඳන් යනවා කියන එකට මාන්නේ කියන එක විමසන්නේ. තුන්වෙනි අවස්ථාවේදී වටිනා වූ ධර්මයේ තමයි මෙන්න මේ චේතනාව. චේතනාවේ අර්ථ දැක්කේ මොකද්ද? අපි ඒක ලියාගත්ත කාමේසු සම්යුක්තෝ විහෙරති භාවිතෝ අජෝ සංඥායන් චේතනා කියලා. එතකොට මම අල්ලගෙන ඉන්නේ මොකද්ද? භවය. පවතිනවා කියලා අල්ලගෙන ඉන්නවා නේද? පැවැත්විය හැකියි කියලා අල්ලගෙන ඉන්නවා. එතකොට ඊළඟට තමන්ට පේනවා තමන් භාවිතා කරන්නේ මොකද්ද මේක සඳහා? රූපාගය, වේදනාගය, චේතනාව. මේව තමයි දියුණු කරන්නේ. මේකට වඩා හොඳ දෙයක්. මම කෙමිස්ට්‍රි දැන් ඉගෙන ගත්තා නම් ඊට වඩා හොඳට කෙමිස්ට්‍රි එකක් ඉගෙන ගන්නවා නේද? ආන්න ඒවා. ඊළඟට මේක සඳහා මම භාවිතා කරන්නේ මේ කියන්නේ යස් කරන මොනවද ඉංග්‍රේඩියන් සංයුක්ත වෙලා තියෙන මොනවත් එක්කද? රූපාගය, වේදනාගය, සංඥාගය. එතකොට මේ ටී කප් එක දැන් පේනවා. මේ ටී කප් එක ඇතුලේ තියෙන්නේ මොකද්ද? කිසි දෙයක් නැහැ, හිස්සෙච්ච දෙයක්, කිසු දෙයක්. මොකද මම මේක හදාගෙන තියෙන්නේ බොරුවට සුබයි කිව්වා. අසුචි ගොඩකට. ඒක ස්පර්ශ කරලා නැවත නැවතත් කුණුස් මොනා ස්පර්ශ කරලා මේ ජරා ගිරාවටපත් වෙනා උදේ මම දැන් නිත්‍යයි කිව්වා. සුබේට නිත්‍යයි කියලා එකතු කළා තමයි මම මේ සුඛයි කියලා මේ ඇතුවිලා දෙන්නේ. එහෙනම් මේක ෆේක්. මේ සංඥාව ෆේක්. මේ කප් එක ඇතුලේ මොකුත් නැහැ. මේ වගේ ෆේක් සංඥාවක් භාවිතා කළා තමයි මගේ මේ හැන්ඩල් එක විඥාණය නේද? ටී කප් එකේ හැන්ඩල් එක මම හදාගෙන තියෙන්නේ. ආන්න ඒක දකපු ගමන් තමන්ගේ විඥාණය ධාරාව නතර වෙනවා. අනාශ්‍රව චිත්තයට තමයි එන බොහොම හොඳ අවස්ථාව. ඒක තමයි ඒ භාවනාව. ඊට පස්සේ මෙතනින් කල්පනා කළා මේව ඔක්කොම යම් වූ ආකාරයක දැනෙන හත්වෙනි ධානයේ කියන එකක් තියෙනවා. ඒ සංඥාවන් කියන ඒවා ගත්තාම මෙයා කල්පනා කළා මේ සංඥාව අනිත්‍යයි කියන එක නේද? කොයි ප්‍රමාණයටද අනිත්‍ය? හදන සංස්කාරය මගේ නොවන ප්‍රමාණයට. අන්න ඒ වෙලාවේදී ආ නිව සංඥා නා සංඥායතන කියන එකට ආව. යාගේ මානිය කියන එක අඩුයි අර B කියන පොයින්ට් එක ගැන යා හදන්නේ කල්පනාවක් යාගේ නෑ එතන. එතකොට ඒ කර්ම විඥාන. එතකොට ඊට පස්සේ බුදුහාමුදුරු පෙන්නනවා මේවත් අල්ලගෙන ඉන්නේ නැත්නම් යාට නිර්වාණ නිව සංඥා නා සංඥායතන දක්වා මේ කතා කරලා පෙන්නනවා මේව ඔක්කොම සක්කාය. මේ ධාරාව දුවලා තමයි මේ කතාව ඇති වෙලා තියෙන්නේ. අල්ලගෙන ඉන්නේ නැත්නම් ඒ බුදුලයාට නිර්වාණයට යන්න පුළුවන් ඒ කියන පුදුහාමුදුරු පෙන්වනවා. එතකොට ඒ විදිහට මතකණිය මං කිව්වේ අර බොටින් ප්ලේපර් එකේ කතාව නේද? වතුර උරනවා වගේ මේ ධාරාව දෙවුවාම මේ චේතනාවේ පල්ලයට වහිනවක තමයි තියෙන්නේ. ඒක අයින් කරානම් ප්‍රශ්නේ ඉවරයි.